හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ බුද්ධ දේශනාවේ අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළ සූත්‍ර ධර්ම බොහෝ ප්‍රමාණයක්, දස දහස් ගාණක් අපිට අදට කියවන්න අහන්න ලැබෙනවා ත්‍රිපිටකය කියලා. මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ධර්ම වලින් ඉතාමත්ම වැදගත් බුදුහාමුදුරුවම ගෞතම බුදුපියාණන් වහන්සේම නම් කළ තියෙන ඒකායන මාර්ගය නිවනට, සත්වයාගේ විමුක්තියට විග්‍රහ කරලා තියෙන ඒකායන මාර්ගය විග්‍රහ කරලා තියෙන්නේ එකම එක සූත්‍ර ධර්මයක පමණයි. නිවන් මඟ විග්‍රහ කරලා තියෙනවා, නමුත් ඒ කිසි සූත්‍රයක ඒකායනෝ මග් අයං ඒකායනෝ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා මේ කතාව මේ විදිහට කියලා නැහැ. ඉතින් ඒක නිසා අපි මේ බුද්ධ භාවනා වැඩසටහනේ ඉතාමත්ම වැදගත් සූත්‍රය හැටියට සලකන මහා සතර සතිපට්ඨාන සූත්‍රය පළවෙනි සූත්‍රය හැටියට විග්‍රහ කරලා තියෙනවා මේ පොතේ. මේක පිළිබඳව තමයි අද මේ හැඳින්වීමක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ, එවන් මේ සුතං ඒකං සම්යම් භගවා කුරුසු විහෙරති. කුරු ජනපදේ කම්මාස ධම්ම නාම කුරුණන් නිගමෝ. ඒ නිසා කුරු රට කම්මාස ධම්ම නුවරදී තමා මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. කාලාමා සූත්‍රය දේශනා කළ මේ ස්ථානයේ තවත් හුඟක් සූත්‍ර ත්‍රිපිටකයේ තියෙනවා, වැදගත් ගැඹුරු සූත්‍ර දේශනා කරපු තැනක් තමයි මේ කුරු රට කම්මාස ධම්ම නුවර. මේ සූත්‍රය දේශනා කරද්දී පළමු කොටම බුදුහාමුදුරුවෝ මේ උද්දේශ නිද්දේශ පටි නිද්දේශ හැටියට විග්‍රහයක් ඉදිරිපත් කළා. මේ සූත්‍රයේ මේ අනික් කිසි සූත්‍රයක නැති ආකාරයක පළමු කොටම විග්‍රහ කරලා තියෙනවා, ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. පළවෙනි මේ ලබාගත හැකි ලබාගත යුතු ප්‍රතිඵල පුද්ගලයෙකුට, සත්වයෙකුට, මිනිහෙකුට, මනසක් තියෙන කෙනෙකුට මේ අනුගමනය කරලා ලබා ගන්න පුළුවන් ප්‍රතිඵල පහක් පළමු කොටම විග්‍රහ කරලා තියෙනවා. පළවෙනි එක සත්තානං විසුද්ධිය. මේ විසුද්ධියට මාර්ගය ඒකායන මාර්ගය මේ කියන විග්‍රහයයි. දෙවෙනි එක ශෝක පරිදේවානං සමතික්කමාය. ශෝක පරිදේව තමයි පුද්ගලයෝ මේ ඔය රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් හදාගන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්. මේ දෙකෙන්ම ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. අත්තංගමාය කියන්නේ සහමුලින්ම එයින් මිදී, සදාටම මිදී නිදහස් වෙන්නට පුළුවන්. ඥායස්ස අධිගමයි. සෝතාපන්න මාර්ගය ඵලය, සකදාගාමි මාර්ගය ඵලය, අනාගාමි මාර්ගය ඵලය, අරහත් මාර්ගය ඵලය, ඒ තමයි ඥායස්ස අධිගමයි. අධිගමයේ කියන්නේ අධිගමණය කියන්නේ මග සහ මාර්ගය සහ ඵල අට. නිබ්බානස්ස සච්චිකිරියයි. නිබ්බානස්ස සච්චිකිරිය කියන්නේ බැමි තුනෙන් සාධාතම රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් නිදහස් වෙලා බැමි තුන කපලා දාලා නිදහස් වෙන්නට, ඒ අනුව චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කරගන්නට උපකාර වන කරුණක් තියෙනවා. ඒ කරුණ තමයි මේ සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කරන්නේ. ඉතින් ඒක නිසා මේ සූත්‍රයේ වෙන සූත්‍රවලට වඩා වෙනස, ඉස්සෙල්ලම මේ මාර්ගය අනුගමනය කිරීමෙන්, මේ චත්තාරෝ සතිපට්ඨාන මාර්ගය අනුගමනය කිරීමෙන් ලබාගත හැකි, ලබාගත යුතු ප්‍රතිඵල අංග සම්පූර්ණව මේ සූත්‍රයේ පළමු කොටම ප්‍රකාශ කරලා සූත්‍රය පටන් ගන්නවා. අවසානෙත් නැවත මේ කතාවම, මේ ප්‍රතිඵල පිළිබඳව මුලත් අගත් දෙපැත්තෙම මේක පැහැදිලිව කියලා ප්‍රකාශයක් කරලයි මේ සූත්‍රය ආරම්භ කරන්නේ. වෙන කිසි සූත්‍රයක එහෙම ප්‍රතිඵල ප්‍රකාශ කරලා, ලබා ගන්නට හැකි ලබාගත යුතු ප්‍රතිඵල පිළිබඳ ප්‍රකාශ කරලා සූත්‍රය දේශනා කරලා නැහැ. ඒ වගේම මේ සූත්‍රයේ ඊටත් වඩා දෙයක් තියෙනවා අනික් සූත්‍රවල නැති. මේ සූත්‍රයේ අවසානයේ මේ 33 වෙනි ඡේදයේ 30 වෙනි පිටේ තව ප්‍රකාශයක් කරලා තියෙනවා. යේහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානි ඒවම් භාවෙය්‍ය සත්වස්සානි තස්ස ද්වින්නම් පලානම් අඤ්ඤතරම් පලම් පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා පාදිසේසේ අනාගාමිතා. මේ සතරාතිපට්ඨානය නිවැරදිව මේ බුද්ධ දේශනාවට අනුව, බුද්ධ භාෂිතයට අනුව භාවෙය්‍ය, ඒවම් භාවෙය්‍ය, මේක නිවැරදිව මේ ආකාරයට භාවනා භාවිතා කරනවා නම් සතරාතිපට්ඨානය තස්ස ඒ ප්‍රතිඵලයක් ලෙස, දින්නම් පලානං අඤ්ඤතරම් පලං පාටිකංක, අනාගාමී හෝ අරහත්ෝ ඵලයට පත් වෙලාමයි දිත්තේව ධම්මේ, මේ ජීවිත කාලය තුළම මේ පුද්ගලයෙකුට මේ කාලය විග්‍රහ කරලා තියෙනවා. උපරිම වශයෙන් අවුරුදු 7ක් තුළ, අවුරුදු 7ක් මේක නිවැරදිව දැනගෙන මේ ආනපාන සති අස්සපස්ස කරන්න පුළුවන් නම්, මේ සතරාතිපට්ඨානය භාවිතා කරන්න පුළුවන් නම්, අවුරුදු 7ක් උපරිම, අවුරුදු 7ක උපරිම කාලයකින් මේ සතර මඟ, සතර ඵල පූර්ණ කරගන්න පුළුවන්. අඩු මාසයෙන් අනාගාමී ඵලයටවත් පත් වෙන්න පුළුවන් අරහත් ඵලයට පත් නොවුනොත්. ඊළඟට ඒක ක්‍රමානුකූලව තිට්ඨන්තු භික්කවේ සත්වස්සානි, ඊට පස්සේ ච වස්සානි, ච කියන්නේ 6, පංච වස්සානි 5, චත්තාරි වස්සානි 4, තීන වස්සානි 3, ද්වේ වස්සානි 2, එකං වස්සං, එක වර්ෂයකට එහෙම ක්‍රමයෙන් අඩු කරගෙන ඇවිල්ලා, ඊට පස්සේ තිට්ඨන්තු භික්කවේ සත්ත මාසානි, මාස ගානටත් අඩු කරනවා, මාස 7කින්, ඒ වගේම මාස 6කින්, ඒ වගේම මාස 4කින්, 5කින්, 3කින්, මාසිකින්, මාස භාගිකින්, මේක දවස් 14කින් කරගන්න පුළුවන් කියනවා. ද්වින්නම් පලානම් අධිගතා. අනික් කිසි සූත්‍රයක මෙහෙම උපරිම හෝ අවම හෝ කාලයක් පෙන්නලා දීලා නැහැ. නමුත් මේ සූත්‍රයේ, මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මේ ආකාරයට කරුණු දෙකක් අනික් සූත්‍රයක නැති විග්‍රහ කරලා තියෙනවා. පළමුවෙන්ම මේ ලබාගත හැකි, ලබාගත යුතු මහත්ඵල, මහානිසංස විග්‍රහ කරලා තියෙනවා. ඒ සඳහා ගත වන කාලය නිවැරදිව මේ බුද්ධ භාවනාව, මේ ආනපාන සති සමාධියේ පිහිටා සතරාතිපට්ඨානය පූර්ණය කරගත්තොත් ලැබෙන ප්‍රතිඵල, ලබාගත හැකි කාලය මේ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. මේ ත්‍රිපිටක ධර්මයේ කිසිම සූත්‍රයක මේ විදිහට උපරිමාවම කාලය විග්‍රහ කරපු තවත් සූත්‍රයක් ඇත්තේ නැහැ. ඒ වගේම අර පළමු කොටම මේ ප්‍රතිඵල ලබාගත හැකි ලබාගත යුතු ප්‍රතිඵල විග්‍රහයක් කරලා සූත්‍රය ආරම්භ කරපු සූත්‍රයකුත් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය ඒකායන මාර්ගයේ විග්‍රහ කරපු සූත්‍රය ඉතාමත්ම වැදගත් බෞද්ධයෙක් හැටියට මඟපල් ලබන්නට බලාපොරොත්තු වෙනවා නම් මේකෙන් තොර අනික් සූත්‍රයක කොහේ කීයට තිබුණත් මේ සතරාතිපට්ඨානය පූර්ණ කරගත යුතුමයි. වෙන පාරක් මාර්ගයක් නැහැ. එනිසා මේක බුදුහාමුදුරුව විග්‍රහ කරලා ඊළඟට යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියලා කතමේ චත්තාරෝ සතිපට්ඨාන කියලා මේ සතරාතිපට්ඨානය පිළිබඳව බොහොම වචන කීපකින් විග්‍රහයක් කරනවා. ඉද භික්කවේ භික්කු කායේ කාය අනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. පළවෙනි එක ආතාපි සම්පජානෝ සතිමා, දෙවෙනි එක විනයී ලෝකේ අභිජ්ජා දෝමනස්සම්. දැන් මේකේ තියෙන්නේ ඊළඟට වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනයී ලෝකේ අභිජ්ජා දෝමනස්සම්. තුන්වෙනි එක චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ ලෝකේ අපි අඳුරට හේතුව මේ අභිජ්ජා දෝමනස්ස. මේ අභිජ්ජා දෝමනස්ස වලින් සදහටම සහ මුලින්ම මිදී නිදහස් වෙන්න නම් මේ ආකාරයට කායේ කාය අනුපස්සී විහෙරති, වේදනාසු වේදනා අනුපස්සී විහෙරති, චිත්තේ චිත්ත අනුපස්සී විහෙරති, ධම්මේසු ධම්ම අනුපස්සී විහෙරති, නිවැරදිව තේරුම් අරගෙන මේ අනුපස්සනා හතර වඩන්න ඕන, පූර්ණ කරගන්න, පරිපූර්ණය කරගන්න ඕන. ඒ නිසා මේක ඉතාමත්ම ගැඹුරු කාරණයක්. ඒ නිසා මේ කියලා තියෙන මේ පදවැල් මාගදී භාෂාවෙන් අපි වචනෙන් වචනේ අකුරෙන් අකුර කල්පනා කරලා හොයලා බලන්න ඕන. මේ කියලා තියෙන මෙතන බොහොම සුළු දෙයක්. නමුත් මේක බොහෝ දෙනෙක් පටලවාගෙන තියෙනවා. ආතාපි සම්පජානෝ සතිමා කිව්වේ සතිමා. සතිමා කියන්නේ හේතුඵල ධර්මයට බහගලපා බලා, මා කියන්නේ මිදී නිදහස් වීම. මා කියන වචනේ මාගදී භාෂාවේ කොහේ හෝ තියෙනවා නම් මිදී නිදහස් වීම මොකින්ද? රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. ආතාපි කියන්නේ තවා දවා කෙලෙස් තවා දවා හේතුඵල ධර්මයට බහා ගලපා බලා සංප්‍රජනනය වෙන සම්පජානකාරී කියන තත්ත්වයට පත් වෙන්න ඕන. ඒ නිසා ආතාපි සම්පජානෝ සං නිසා රාගය ද්වේෂය මෝහය ප්‍රජනනය වෙනවා, ප්‍රභවය වෙනවා, අලුතෙන් නැවත නැවත උපදිනවා. ඒ නිසා ඒ රාගය ද්වේෂය මෝහය අලුතෙන් උපදින්නේ මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා එකෙන් මිදී නිදහස් වෙන්නට නොදන්නා නිසයි. ඊළඟට විනය ලෝකේ ණය විනයට බහගලපා බලා ණයෙන් මිදී නිදහස් වෙන්නට නොදන්නා නිසයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට හේතුඵල ධර්මයට බහගලපා බලා යෝ ධම්මෝ ණය විනයට බහගලපා සසඳා බලා යෝ විනයෝ සෝ බාසි සබ්බෝ කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ අනුව මේ කායේ කාය අනුපස්සනා, වේදනාසු වේදනා අනුපස්සනා, චිත්තේ චිත්ත අනුපස්සනා, ධම්මේසු ධම්මා අනුපස්සනා වේ යෙදෙන්න ඕන, මේ ක්‍රියාව කරන්න ඕන හැම විටම හේතුඵල ධර්මයට බාගල්පා බලා වැරදි හේතුයෙන් මිදී නිදහස් වන්නටත් ඒ වගේම ණය විනයට සතඳා බලා ණයෙන් මිදී නිදහස් වෙන්නටත් ඒ අනුව අභිජා දෝමනස් වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. දැන් මේක මේ මාගදී භාෂාවෙන් කියපු වචන ටික. මේ මාගදී භාෂාවේ තියෙන වචන අපි තේරුම් ගත යුතුයි. මෙතන තියෙනවා විහරති කියලා වචනයක්. විහරති වචන දෙකක්. වි කියන්නේ වෙන් කර කර, හරති කියන්නේ අත්හරිනවා, අයින් කරනවා, පස්සනා කරනවා, ඉවත් කරනවා, අයින් කරනවා කියන එකයි. ඒ නිසා මේ විහරති ඒ කෙලෙස් වෙන් කර කර අත්හරින ක්‍රියාව තමා විහරති. එහෙම කෙලෙස් වෙන් කර කර අත්හරින ස්ථානය විහාරය කියලා පස්සේ කාලෙක කිව්වා. එනිසා විහරති විහරස්මිති විහාරය කියලා කිව්වා. මේ විහරති හැම තැනකම තේරුම් ගත යුතු වචනයක්. එනිසා අපි මේ තමන්ගේ හිතේ උපත ලබන ඔය කෙලෙස් අත්හරිමින් නිතරම මේ වෙන් කර කර අත්හරිමින් කටයුතු කරන්න ඕන. වැරදිදේ අර දුෂ්චරිතය අර කෙලෙස් ගති උපදින උපදින මොහොතේ එකයි විහරති. එනිසා කාය කායනු පස්සී විහරති, වේදනාසු වේදනානු පස්සී විහරති, චිත්තේ චිත්තානු පස්සී විහරති, ධම්මේසු ධම්මානු පස්සී විහරති. මේ අවස්ථා හතරෙම තියෙනවා පොදු වචනයක් විහරති. ඊළඟට තේරුම් ගන්න ඕන මෙතන තියෙනවා වචනයක් කායේ කාය අනුපස්සී විහරති. අනුපස්සී මේ අනුපස්සී කියන වචනේ හතර අවස්ථාවෙම තියෙනවා. කායේ කාය අනුපස්සී, වේදනාසු වේදනා අනුපස්සී, චිත්තේ චිත්ත අනුපස්සී, ධම්මේසු ධම්ම අනුපස්සී. අනුපස්සී කියන මේ මාගදී භාෂාවේ වචනේ අනු කියන වචනේ තේරුම් ගත යුතු ඉතාම බැරෑරුම්, ඉතාම ගැඹුරු, ඉතාම අර්ථාන්විත වචනයක්. අනු මේ අනු තේරුම් ගන්න බැරි වුණොත් ධර්මතාවය නිවැරදිව මේ පිළිවෙත මේ සතර සතිපට්ඨානේ වඩන්න කෙනෙකුට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අනු කියන වචනේ සිංහල වචනයක් නෙමේ, මාගදී බුද්ධ භාෂිතයේ වචනයක්. දැන් මේ අනු තේරුම් ගන්න නම් අපි තේරුම් ගන්න ඕන අනුකම්පාව, අනුරාගය, මේ වගේ අනුභව, තව නොයෙක් නොයෙකුත් ආකාරයේ වචන තියෙනවා අනු කියන. දැන් අනුකම්පාව කියන්නේ යමක් අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අපිට දැනගන්න ලැබුණාම අපේ හිතේ මෙතෙක් නොතිබූ වේගයක්, කම්පාවක්, කම්පනයක් අලුතෙන් හිතේ උපදිනවා. එහෙමනම් ඒ අලුතෙන් උපදින වේගයයි අර අනුකම්පාව. අලුතෙන් උපදින රාගයයි අනු රාගය. එනිසා මේ වෙන්කල යුත්තේ වෙන්කල යුත්තේ අස්කල යුත්තේ අයින්කල යුත්තේ පස්සී ප්‍රහාණය කළ යුත්තේ. පස්සී කියන්නේ ප්‍රහාණය කරනවා. ඒ ප්‍රහාණය කරන්න ඕන වර්තමාන මොහොතේ හිතේ උපදින අලුතෙන් උපදින මෙතෙක් නූපන් දෙයක් අලුතෙන් උපදින්නට එනවා. ඒ අලුතෙන් උපදින්නට පෙර මේ වේගේ, වේදනාව, ආවේගේ, චිත්තාවේගේ, විඥාන ශක්තිය දැකලා දැනගෙන තේරුම් අරගෙන ප්‍රහාණය කළ යුතුයි. මේ අලුතෙන් උපදින දේ අනුසය. අනුසය දැන් මේ හැම තැනකම සිංහල භාෂාවෙත් මාගදී භාෂාවෙත් මේ අනු කියන වචනේ යෙදලා තියෙනවා. අනුභව දැන් මේ මෙතෙක්කල් ඇතුළට නොගත් දෙයක් ඇතුළට ගන්න ලැහැත්ති කරනකොට මෙහෙම අනුභව. ඉතින් ඒක නිසා මේ අනු කියන්නේ අපි අද සිංහල භාෂාවෙන් මේ අනු කියන්නේ අංශු. කොටස්. නමුත් මාගදී භාෂාවේ මේ අංසු හෝ කොටස් හෝ නෙමෙයි මේ අනු කියන වචනේ තේරුම. මෙතෙක් නොකළ දෙයක් අලුතෙන් කරන්න යනවනම්, අලුතෙන් එකතු කරගන්න යනවනම්, අලුතෙන් එකතු වෙන්නට යනදේ අලුතෙන් අස්කරනවනම් එකතු වෙන්නට නොදී ඒක අනුපස්සී කියන වචනෙන් විග්‍රහ කළා. ඒ නිසා එතන අනුපස්සී හතරක් තියෙනවා. කාය කාය, වේදනාසු වේදනා, චිත්තේ චිත්ත, ධම්මේසු ධම්ම, අනුපස්සී හතර අවස්ථාවෙම ඒ වේගය, වේදනා භාවයේ, චිත්තා වේගය, හිතේ උපදින්නට එන නූපන්, මෙතෙක් නූපන් අනුප්පාද. එනිසා උපදින්නට පෙර ඒ වේගය අස් කරන්නට, අයින් කරන්නට, ඉවත් කරන්නට, නොඋපදවාම එයින් නිදහස් වෙන්නට අවශ්‍යයි. ඒ නිසා මේ වේගය උපදින්නේ කායේ කාය. මේ කාය තේරුම් ගත යුතු ගැඹුරු වචනයක්. මේ අපි මේ කාය කියන වචනේ ඇලපිල්ල කපලා දාලා කයෙහි කයානුව බලනවා කියලා තමා සිංහල භාෂාවෙන් වැරදි විදියට අද ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙන්නේ. භාවනා මධ්‍යස්ථානවල උගන්වන්නේ කයෙහි කය අනුව බලමින් වාසය කරයි. මොනවා බලන්නද? කයි කය නෙමේ බලන්න දේවල් තියෙන්නේ. බලන්න දේවල් තියෙන්නේ මොකද? මේ ක්‍රියාව නිසා උපදින වේගය, වේදනාව, ආවේගය. මේක අර මහා පුන්නම සූත්‍රයේ වේමත්තතාව කියන වචනෙන් හඳුන්වා දීලා තියෙනවා. ඒ අතරම මේ කායකාය තේරුම් කරලා තියෙනවා චචක්ක සූත්‍රයේ කියන සූත්‍රයේ. මේ කායකාය 36ක් තියෙනවා. සබ්බකාය පටිසංවේදී අසසිසාමීති පස්සසිසාමීති කියපු එක. මෙතන වේග, වේදනා උපදින ක්‍රියාකාරකම් 36ක් ත්‍රිපිටකයේ චචක්ක සූත්‍රයේ, ඒවගේම මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ, ධම්මේසු ධම්මානුපස්සනාවේ අර නිරෝධ සූත්‍රයේ මේක මේ 36 නැවත විග්‍රහ කරලා තියෙනවා. දැන් මෙතන හොඳට තේරුම් ගන්න ඕනේ මේ කාය කියන්නේ එහෙම ඔය කය කියන එක නෙමෙයි. මාගදී භාෂාවෙන් කය කියන එකට කය කියලා වචනයක් නැහැ, ශරීරම්. ඒ ශරීරම් කියන වචනේත් මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. අපි මේක ඉදිරියට යනකොට තේරෙයි. මාගදී භාෂාවේ කය කියලා වචනයක් ඇත්තේ නැහැ. කාය කියලා වචනයක් තියෙනවා. කායගත සතිය, අර සක්කාය දිට්ඨි, චක්කු කාය පටිච්ච වෙනවා රූප කායට උපදිනවා විඥාන කාය. ඒ තින්නම් සංගති, මේ කාය තුන එකහු වුණාම සම්පජඤ්ඤ කාය තු වෙනවා. වේදනා කාය, තණ්හා කාය, උපාදාන කාය, කාය හයක්. එහෙන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන තෙන්දි චක්කු කාය රූප කායට පටිච්ච වෙලා විඥාන කාය උපදිනවා. ඒ වගේම සෝත කාය ශබ්ද කායට පටිච්ච වෙලා සෝත විඥාන කාය, ගාන කාය ගන්ධ කායට පටිච්ච වෙලා ගාන විඥාන කාය, ජීවා කාය රස කායට පටිච්ච වෙලා ජීවා විඥාන කාය, කාය කාය පොට්ටබ්බ කායට පටිච්ච වෙලා අර කාය විඥාන කාය, ඒ වගේම මනෝ කාය ධම්ම කායට පටිච්ච වෙලා මනෝ විඥාන කාය. ඒ නිසා මේ කාය කියන වචනේම ශරීර කූඩුව නෙමෙයි. මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත අතර මේ ඇටමස් ලේනහර සහිත වූ කායක් නෙමෙයි මේක මේ විග්‍රහ කරන්නේ. මෙතන මේ කාය කියන වචනේ තියෙන්නේ මෙතෙක් නූපන් වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් අවස්ථා පහකින් ත්‍රිපිටකයේ චචක් සූත්‍රයේ අවස්ථා හයකින් මේක විග්‍රහ කරලා තියෙනවා. එනිසා මේ සතරාතිපට්ඨාන සූත්‍රයේ මේ විග්‍රහ කරපු සබ්බකාය 36 කායක් බව පැහැදිලිව චචක්ක සූත්‍රයේ දේශනා කරලා පෙන්වලා දීලා තියෙනවා. එනිසා මේ ඇහැයි රූපයයි චක්කුකාය රූපකායට පටිච්ච වෙලා විඥාන කාය මේ වගේ කාය හයක් ක්‍රියාකාරකම් හයක් ඒ කියන්නේ වේගය වේදනාව ආවේගය චිත්තාවේගය විඥාන ශක්තිය හැටියට මේ වේමත්ත්වතාව අලුතෙන් උපදිනවා මෙතෙක් නූපන් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් උපදිනවා අර කායේ කාය පටිච්ච වීම නිසා මේ පටිච්ච වීම නිවැරදිව තේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන් මේ පටිච්ච වීම ඉවත් කළාම අර කායේ කාය අලුතෙන් උපදින්නට එන වේගය නොඋපදවාම අනුපාද වශයෙන්ම අනුපස්සනා කරන්නට ඒ නිසා ඒ වේගය අනුසය හැටියට තමයි උපදින්නේ දැන් අපි චක්කු කාය රූප කායට පටිච්ච වෙලා චක්කු විඥාන කාය උපදිනොත් එතෙන්දි අර වේදනා කාය තණ්හා කාය නිසා අනුසය තණ්හා අනුසය උපදිනවා ඒ වගේමයි දෙවෙනි වේශයනුත් තරහ වෛර අපිට අර ගැටීමක් ඇති වුණොත් ඒ පටිඝානුසය උපදිනවා තුන්වෙනි වේශයෙන් මෝහයෙන් කටයුතු කළොත් අවිද්‍යානුසය උපදිනවා. එනිසා මේ අනු කියන වචනේ නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් අනුපස්සනා කිරීම කරන්නට බෑ. මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ අනුස්සති හතරකුයි අනුපස්සනා හතරකුයි. මේ අනු කියන වචනේ නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් අනුපස්සනා කරන්නත් බෑ අනුස්සති හතර වඩන්නත් බෑ දැන් හොඳට තේරුම් ගන්න ඕන මේ බුද්ධ දේශනාවේ භාවනා කරනවා කියන්නේ මෙන්න මේ අනුස්සති සතර අනුස්සති වැඩි වීම සහ සතර අනුපස්සනා වැඩි වීම එක කරන්න පුළුවන් එකම ක්‍රමය අස්ස සති පස්ස සති එහෙම නැත්නම් ආන පාන සේවිතබ්බා අසේවිතබ්බා තේරුම් ගත්තොත්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේක මේ මෙතන මේ මාගදී භාෂාවෙන් කියලා තියෙන මේ වචනවල කොතනකවත්ම නැහැ මේ ඔය ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන වැරදි විදියට කයෙහි කයානුව බලවින් වාසය කියන කරයි කියන අර්ථයක් හෝ තේරුමක් හෝ මෙතන නෑ මෙතන තියෙන්නේ කායේ කාය අර ක්‍රියාවේ වේගය වේදනාව නිසා අලුතෙන් උපදින්නට එන වේගය වේදනාව විඥාන ශක්තිය අලුතෙන් උපදින්නට එන දේ දැකලා නොඋපදවාම අස්කිරීම කායේ කාය අනුපස්සී ඒ අනුව වාසය කිරීම විහරති එනිසා ඒ ක්‍රියාවේ වේගය තමන් විසින් දැකගත යුතුයි. මේක මත්වීමක් ඇති වෙනවා. මේ මත්වීම ඇති වෙන්නේ ඇහෙන් චක්කුකාය රූපකායක් දැක්කහම යම් මත්වීමක් නිසා තමා පටිච්ච වෙලා විඥානකාය අලුතෙන් උපදින්නේ. එතකොට මේ පැවැත්මට හේතුව ඔය රාගය කියන අනුසය තණ්හානුසය ද්වේෂය කියන අනුසය පටිඝානුසය අවිද්‍යා කියන අනුසය මානෙ මෝහය තුනම උපදින්නේ මෙන්න මේ ක්‍රියාවේ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් අලුතෙන් මෙතෙක් නූපන් දෙයක් අලුතෙන් උපද්දවා ගන්නා නිසයි මේ අලුතෙන් උපද්දවන දේ අපිට තව කල් ගිහිල්ලා හැම ප්‍රහාණය කරන්න බෑ අතීතයට ගියොත් එක මොහොතකින් සමුදය වෙනවා සමුදය වුණාට පස්සේ සමුදය ධම්මාවා වය ධම්මා සමුදය වූ දෙයක් අපිට අනුපස්සනා කරලා ඉවත් කරන්න බෑ සමුදය වෙනවා නම් ඒක ධර්මතාවය සමුදය ධම්මාවා වය ධම්මා ඒක වැය වෙලා ගෙවිලා යනවා සමුදේ ඒ සබ්බේ ධම්මා අනත්තාති සමුදේ වූ දෙයක් සම්බන්ධතාවයක් අලුතෙන් උපදුනත් ඒක සදාකාලයට පවතින්නේ නැහැ ඒක වැය වෙලා ගෙවිලා අවසන් වෙනවා නමුත් මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මේ කාය කාය අනුපස්සනාව වේදනාසු වේදනානු අනුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේසු ධම්මානුපස්සනාව කිරීමෙන් කරන්නේ මේ අනුසය උපදින්නට පෙරම අර අනුපාද වශයෙන් සමුදය නොඋපදවා නිරෝධ කිරීම. ඒක නිසා මේක ටිකක් ගැඹුරින් සියලු දෙනා නිවැරදිව තේරුම් ගත යුතුයි. මේ බුදුහාමුදුරුව මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවෙන් කියපු මේ කියන දේ තේරුම් ගත්තේ නැත්නම් අපිට නිවැරදිව බුද්ධ වාචිතයට අනුව බව උදුරා දමන්නට උපකාරක ආකාරයට මේ සතරාතිපට්ඨානයේ පීඩා කෙලෙස් උදුරා දමන්නට බෑ. ඒ නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ අනු කියන වචනේ නිවැරදිව අර්ථය. ඒ නිසා ඒ කාලේ බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ අනු කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ අලුතෙන් කියන අර්ථයට. දැන් අනු රාජපුර අලුතෙන් රාජපුරයක් හැදුවා. ඉස්සර රාජපුරේ තිබ්බේ රාජධානි තිබ්බේ රුහුණේ ඒ තැන්වල නැගෙනහිර පළාත්වල. මේ අනුරාජපුරේ තිබුණේ නැහැ. ඒ නිසා මේ අලුතෙන් රාජධානියක් හැදවීම තමා අනු රාජපුරේ. ඉතින් ඒක නිසා සිංහල භාෂාවෙත් මේ වචනේ පාවිච්චි කරලා යොදලා භාවිතයට අරගෙන තිබුණා. අනුභව, අනුකම්පා, අනුස්සති, අනුමෙවැනි, අනුපූරක, අනුපුබ්බංගම. මේ අනු කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් මේ කියන සතරාතිපට්ඨානේ වඩනවයි කියන එක කිසි කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැහැ. අනුසය න අනුසේති නානුසේති කරන්න. එනිසා මේ අනුසය කියන්නේ අලුතෙන් උපදින කෙලෙස් ගති. ඒවා අනුසය හැටියටයි උපදින්නේ. තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය හැටියට තමා අලුතෙන් හිතක උපදින්නේ. ප්‍රිය දෙයට ඇලීම නිසා තණ්හා අනුසය, රාග අනුසය උපදිනවා. අප්‍රිය දෙයට ගැටීම නිසා පටිඝා අනුසය උපදිනවා. ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම නිසා මානෙන් අවිද්‍යා අනුසය උපදින. අනුසය වර්ග තුනක් අලුතෙන් උපදිනවා. ඇතුළෙදි තවත් අනුසය හතරක් අර දිට්ඨ්‍යානුසය, විචිකිච්ඡානුසය, කාමරාග බවරාග අනුසය සහ මාන අනුසය සකස් වෙනවා. ඒවා අලුතෙන් සකස් වෙනවා. හැබැයි චතක්ක සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා අලුතෙන් උපදින්නේ අනුසය වර්ග තුනයි. පිටින් ගන්නේ තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය. මේ අනුසය න අනුසේති කරන්න නම් අනුපස්සනා කළ යුතුමයි. අනුපස්සනා කළ යුතු වේලාව තමා, අවස්ථාව තමා අර ක්‍රියාවේ වේගයක් නිසා පටිච්ච වීමෙන් අලුතෙන් මේ අනුසය උපදින්නට එන අවස්ථාව. එනිසා මේ අනුසය කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් මේ අනුපස්සනාවක් කරන්න බෑ, අනුස්සති වඩන්නත් බෑ. සතර අනුස්සති තියෙන්නේ. අනුස්සති කියන එකේ තේරුම අලුතෙන් උපදින්නට එන දේ අස් කරලා අර අනතිවත්ත නට්ටේන අර්ථයෙන් නිවැරදි තත්පැත්තට හැරීම. එනිසා තරහක් වෙන වෙලාවට හිතේ මෙත්ත අනුස්සතිය වඩන්න ඕන. සුන්දර බව, සුභ බව ගිනි ගන්නට එන අවස්ථාවේ අසුභ අනුස්සතිය වඩන්න ඕන. ඒ වගේම නිච්චසේ සුඛසේ අත්තසේ අර අස්මිමානෙන් තීරණ ගන්න යන අවස්ථාවේ මරණ අනුස්සතිය වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕන. ඒ වගේම අවසාන වශයෙන් මේ බව උදුරා දමන්නට බුද්ධ අනුස්සතිය, බව උදුරා දමන අනුස්සතිය, බුද්ධ අනුස්සතිය වඩන්න ඕන. මේ හතර අනුස්සති තේරුම් ගත්තේ නැත්නම් මේ අනුස්සති හතරෙදිම කරන්නේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතට වැරදි ක්‍රියාකාරකමක් අර තීරණ පරිඥාවක් ගන්න එනවනම් ඒ අවස්ථාවේ ඒ තීරණය වෙනස් කරලා නිවැරදි ආකාරයට අර තරහක් එන්න වෙලාවට මෛත්‍රිය වැඩිම ඒ වගේම අර සුන්දර සුබ භවකට ගිනි ගන්න එන අවස්ථාවේ අසුභානුස්සතිය වැඩිම ඒ වගේම නිච්චසේ සුඛසේ අත්ථසේ අස්මානෙන් කටයුතු කරන අවස්ථාවක අනිච්ච දුක්ඛ අනාත්ම වඩලා මරණානුස්සතිය වැඩිම ඒ වගේම උපාදානය කරගන්නට එන වෙලාවක අර අභිනන්දනයෙන් අර නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග කියන බුද්ධානුස්සතිය වැඩි මේ අනුස්සතිය අතර තේරුම් ගන්නත් බෑ අර අනු කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් ඒ නිසා මේ අනු කියන වචනේ තේරුම් ගත්තට පස්සේ තමයි මේ කායකය අනුපස්සනා කරන්න පුළුවන් දැන් මේ බුද්ධ වාසිතේ බුදුහාමුදුරුව දේශනා කරපු දැන් අපි අහලා තියෙන අපි දන්න බුදුහාමුදුරුව දේශනා කරපු පළවෙනි සූත්‍රය ධම්ම චක්කප්පවත්තන සූත්‍රය ආරම්භ කළේ මේ අනු කියන වචනෙන්මයි මොකද්ද කාමසුකල්ලිකා අනුයෝගෝ අර්ථකිලමතා අනුයෝගෝ අනුප ගම්ම මේ තුනේම වචන තුනේම ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආරම්භ කළේම අනුයෝග දෙකකුත් අනුපගම්ම කියන වචනේ අනු තියෙනවා තුනේම දැන් මේ කාමසුකල්ලිකානු යෝගය කියන එක දිගටම ඒ කාමසුකල්ලිකා අනුයෝගයක් දිගටම අලුතෙන් කරගෙන යන්න ඕන අත්තකිලමතා අනුයෝගයක් අර අලුතෙන් දිගටම කරගෙන යන්න ඕන නැත්නම් ඒක අනුයෝගයක් වෙන්නේ නැහැ ඒ දෙකම අනුපගම්ම අනු උපගම්ම එක උපගම්ම වෙන්නේ නැහැ උපකාර වෙන්නේ නැහැ මේ මගපල ලබන්න. ඉතින් ඒක නිසා මේ අනු කියන වචනේ හැම තැනකම බුද්ධ දේශනාවේ තව දැන් ඉදිරියට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ අනු කියන වචනේ වැරදියට තේරුම් ගත්තොත් ඔය අංශු හැටියට හරි උපකොටස් හැටියට හරි අපි සිංහල භාෂාවෙන් හිතලා මේ මාගදී භාෂාවේ වචනේ තේරුම් ගන්න ගියොත් මුළු බුද්ධ ධර්මයේම නිවන් මගම වැහෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම නිවැරදිව තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි මෙතෙන් පටන් මේ අනු කියන්නේ තමන්ගේ හිතේ වර්තමාන මොහොතේ උපදින්නට එන අර කායේ කාය නිසා ක්‍රියාවේ වේගයේ වේදනාව ආවේගයේ චිත්තාවේගයේ විඥාන ශක්තිය නිසා අලුතෙන් වේගයක් උපදිනවා අනුවේගයක් උපදිනවා ඒ අලුතෙන් උපදින්නට එන වේගය නොඋපදවාම ප්‍රහාණය කිරීම තමයි අනුපස්සන. ඒ නිසා කායේ කාය අනුපස්සී විහෙරටි කියන්නේ පළවෙනි එක. එකයි කරන්න ඕන කියලා බුදුහාමුදුරුව සූත්‍ර ධර්ම 599ක කායගත සති වර්ගයේ විග්‍රහ කරලා තියෙනවා. එකයි කරන්න ඕන. කරන්න ඕන එකම වැඩේ තමයි මේ ක්‍රියාවේ වේගයේ වේදනාව උපදින්නට පෙර අනුසේ බවට පත්වෙන්නට පෙර අනුපස්සනා කළා හිතෙන් අස් කළා ඒකෙන් නිදහස් වීම. ඒක ඒ වේගයේ වේදනාව ආවේගයේ චිත්තාවේගයේ විඥාන ශක්තිය නොයිපොදුනොත් මෙරිය ගමනට උපකාර වන හේතු වන ප්‍රත්‍ය වන නිදාන වන අර හේතු සියල්ලෙන් ප්‍රභවයේ නොවි මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ අනුව වේදනාසු වේදනානුපස්සනාව සිදු වෙනවා. කරන්න ඕන කායේ කායනුපස්සනාව පමණයි වේදනාසු වේදනානුපස්සනාව සිද්ධ වෙනවා. ඒ අනුව චිත්තේ චිත්තානුපස්සනාව සිද්ධ වෙනවා. ඒ අනුව ධම්මේසු ධම්මානුපස්සනාව සිද්ධ වෙනවා. මේක බුදුහාමුදුරුව ඉතාම පැහැදිලිව සූත්‍ර ධර්ම 500 ගණනකම මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රය දේශනා කළාට පස්සේ බුදුහාමුදුරන්ට නොයෙකුත් අය නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේක ගැන නොයෙකුත් බුද්ධ ශ්‍රාවකයෝම නොයෙකුත් ප්‍රශ්න ඇහුවා. ඒගමන බුදුහාමුදුරුව මේ පිළිබඳව බොහෝ අවස්ථාවල මේක විග්‍රහ කරන්න මේ එකයි කරන්න ඕන කියන එක තේරුම් කරන්න බොහෝ සූත්‍ර දේශනා කළා. ඒ සූත්‍ර වලින් කොටසක් අපි මේ පොතේම පහු ඉදිරියට විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා ඒවත් කියව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරම මේ පිළිබඳව ඊට වඩා ගැඹුරෙන් නැවත නොයෙකුත් භික්ෂූන්, ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෝ මේ පිළිබඳ සාකච්ඡා කරන්න ආව බුදුහාමුදුරුවොත් එක්ක. ඒ අනුව බුදුහාමුදුරුවෝ ඔය 40 වෙනි පිටේ තියෙනවා ද්විතීය භික්ඛු සූත්‍රය කියලා සූත්‍රයක්. මේ ද්විතීය භික්ඛු සූත්‍රය මේකෙන් මේ කොටසක් අපි මේකට ඇතුල් කරලා තියෙන්නේ. මුල් කොටස නෑ, ඒකේ තියෙන හරය විතරයි ඇතුල් කරලා තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගෙන් නොයෙකුත් අය ඇහුවා කොහොමද මේ එකක් කරන්නේ, මොකද්ද මේක මේ නිවන් මගට උපකාර වෙන කියලා. ඒ ගමන බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කීපයක් අහලා ප්‍රශ්නවලට උත්තර දුන්නා. කතමෝච භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලී කතෝ චත්තාරෝ ධම්මේ පරිපූර්ණති. චත්තාරෝ ධම්මේ කිව්වේ කායේ කායනුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්ම අනුපස්සනාව. ඒ තමයි චත්තාරෝ ධම්මේ කියලා ත්‍රිපිටකයේ කොහේ හරි තියෙනවා නම් චත්තාරෝ ධම්මේ මේ සතර සතිපට්ඨානය තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයට තත් කියලා තියෙනවා යම් යම් තැන්වල. නමුත් චත්තාරෝ ධම්මේ කිව්වේ මේ සතර සතිපට්ඨානය. ඒක බුදුහාමුදුරන්ගේම වචනෙන් කියලා තියෙන නිසා අපිට පිළිගන්න වෙනවා. ඊට පස්සේ චත්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා සත්‍ය ධම්මේ පරිපූර්ණේතු. සත්‍ය ධම්මේ මොකද්ද කියලා ඉස්සරහට බලාගත්ත හැකි. සත්‍ය ධම්මා භාවිතා බහුලී කතා ද්වේ ධම්මේ පරිපූර්ණේතු. බුදුහාමුදුරුවම කිව්වා ඒක ධම්මෝ භාවිතෝ බහුලී කතෝ චත්තාරෝ ධම්මේ පරිපූර්ණේතු. චත්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා සත්‍ය ධම්මේ පරිපූර්ණේතු. සත්‍ය ධම්මා භාවිතා බහුලී කතා ද්වේ ධම්මේ පරිපූර්ණේතු. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ප්‍රශ්න තුන අහලා ඊට පස්සේ විග්‍රහ කරනවා. ආනපානසති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලී කතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේතු. දැන් මෙතන පැහැදිලි වෙනවා සතර සතිපට්ඨානේ කියන්නේ ඔය කායේ කායනුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව. එතකොට මේ ධම්මානුපස්සනා මේ සතර සතිපට්ඨානය පූර්ණ වෙන්නේ නැහැ ආනපාන සති සමාධිය නිවැරදිව බව උදුරා දමන්නට උපකාර වන ආකාරයට. මේක රාහුලවාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා යථා බුද්ධේන භාසිතා කියලා. යථා පරිදි බව උදුරා දමන්නට උපකාර කරගත යුතු ආකාරයට මේ ආනපාන සති සමාධිය වැඩි යුතුයි කියන එක. එහෙම ආනපාන සති සමාධිය නිවැරදිව භාවිතා කරනවා නම් ඒ අනුව බහුලව දිගටම භාවිතා කරනවා නම් චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති. මේ කයෙහි කය අනුව බලලා නම් හෝ හුලං ඇදලා පිට කරලා නම් ආස්වාස ප්‍රාස්වාසයේ දිහා බලලා නම් මේක කරන්න පුළුවන් දෙයක් නොවන බව දැන් තේරුම් ගත යුතුයි. එතකොට ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලී කතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති. චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලී කතා සත්තබොජ්ජංගේ පරිපූර්ණතු. එතකොට සත්තබොජ්ජංගය වඩන්න ඕන දෙයක් නෙමේ, වැඩෙන දෙයක්. කරන්න ඕන එකයි, එකම වැඩේ ආනපාන සති සමාධියේ දිගටම බහුලව නිවැරදිව තේරුම් අරගෙන යථා පරිදි යථා බුද්ධේන දේශිතා මේ ආනපාන සති සමාධිය තේරුම් ගන්න එකයි. ඒ අනුව සත්තබොජ්ජංගා භාවිතා බහුලී කතා විද්‍යා විමුක්තින් පරිපූර්ණ. විද්‍යා විමුක්ති කියන්නේ අරහත් ඵලය පරිපූර්ණය වෙනවා. මේ බුදුහාමුදුරුව දේශනා කරපු ත්‍රිපිටකයේ තියෙන ඉතාම ගැඹුරු ඉතාමත්ම වැදගත් ද්විතීය භික්ඛු සූත්‍රය කාට හරි බලන්න ඕන නම් සංයුක්ත නිකායේ 5:1 මේ ද්විතීය භික්ඛු සූත්‍රය තියෙනවා. පැහැදිලිව ටිකක් විග්‍රහ කරපු සූත්‍රයක්. මේකෙන් මේ කොටසක් තමයි අපි අරගෙන මේ පොතේ සඳහන් කරලා තියෙන්නේ ත්‍රිපිටකයේ තියෙන. ඊළඟට දැන් මේ එකම ධර්මයයි කරගන්න ඕන. මේ එක තමයි ආනපාන සති සමාධිය. මේ ආනපාන සති සමාධිය තේරුම් ගත්තේ නැත්නම් හතර අධිපට්ඨානය වැඩෙන්නේ නැහැ. පූර්ණණය කරගන්න බෑ. මේ හුලං ඇදලා පිට කරලා හුලං රැල්ලට හිත තියාගෙන කිසිම මේ කෙලෙස් මුල් රාග මුල ද්වේෂ මුල මෝහ මුල උදුරා දාන්න බෑ. හැබැයි යටපත් වෙනවා. මේකත් හොඳට තේරුම් ගන්න ඕන. ඔය හුලන් රැල්ලට මේකට කියනවා වායෝ කසින පිරියම් කිරීම කියලා. කසින පිරියම් කිරීමක් මේ වායෝ කසිනට ප්‍රාණයාම භාවනා ක්‍රමයක්. බුදුහාමුදුරුවොත් මේක බෝසත් කාලේ කළා. නමුත් බුදුහාමුදුරුවෝ මේක සම්පූර්ණයෙන්ම බුද්ධත්වයට පත් වුණාට පස්සේ අරිට්ඨ සූත්‍රයේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ ක්‍රමයෙන් නිග්‍රහ කළා. මේ ක්‍රමයේ තමන්ගේ ශ්‍රාවකයන් කිසි කෙනෙකුට මේ හුලං ඇදීම් පිට කිරීම හෝ බඩ පිම්බීම හැකිලීම වගේ දෙයක් නෙමෙයි මේක. ඊට වඩා හුඟක් ගැඹුරු ධර්මතාවයක් බව අස්සපස්ස කළා සේවිතම්බා සේවිතම්බා සූත්‍රයෙන් දේශනා කළා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ආනපාන සති සමාධිය කියන්නේ අපි මේ හිතන ආකාරයේ හුලං ඇදීම පිට කිරීම නෙමෙයි. ඊට වඩා එකත් ආනපාන භාවනාව. ඒක හැබැයි සති භාවනාවක් නෙමෙයි. ආනපාන සති සමාධි කිව්වහම ඒක එකක්. සති කියන වචනේ තියෙනවා හේතුඵල ධර්මයට බහා ගලපා බලා ක්‍රියා කිරීම. ආතාපි සම්පජානෝ සතිමා මිදී නිදහසිය යුත්තේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා. ඉතින් ඒක නිසා මේ සතර සතිපට්ඨානය පූර්ණය වෙන්න නම් එකම අවශ්‍යතාවයයි තියෙන්නේ කරන්න ඕන. එකයි කායේ කාය අනුපස්සනා කිරීම. දැන් මේ කායේ කාය අනුපස්සනා කිරීම පිළිබඳව බුදුහාමුදුරුව වෙනමම මේ සූත්‍ර ධර්ම ගොඩක් විග්‍රහ කරලා තියෙනවා. මේක මේ කායගත සති වග්ග කියලා සූත්‍ර ධර්ම 599. කායගත සති වග්ග මේ කායගත සති වග්ග සූත්‍ර වලින් අපි මේ පොතේ කීපයක් ඇතුළත් කරලා තියෙනවා. පිටු අංක 58 59 60 වගේ ඔය ඡේද හැටියට 563 ඉඳන් තමයි අපි මේක දාලා තියෙන්නේ. ඒ මුල් සූත්‍ර සියල්ලෙම දාලා තියෙනවා. මේ කතාව 599 වෙනකම්ම මේක තියෙනවා. මේ හැම සූත්‍රයකම තියෙනවා ඒක ධම්මෝ භික්කවේ භාවිතා බහුලී කතා කියන වචන. ඒ සියලුම තැන්වල මේ ඒක ධම්මෝ භාවිතෝ බහුලී කතෝ හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. මේ කායේ කාය අනුපස්සනාව සඳහා උපකාර වන ආනපාන සති සමාධිය. ඉතින් ඒක නිසා මේක බුදුහාමුදුරන්ට වරදින්න විදිහක් නැහැ. නමුත් පස්සේ කාලෙක මේ සියලු මිනිස්සු මේ අද භාවනා කරන බොහෝ අය මේ හුලං ඇදීම පිට කිරීම හුලං රැල්ලට හිත පාත්වා ගැනීමක් ගැන වැරදියට කතා කර. මේක අස්ස පස්ස මාගදී වචන දෙකක්. සබ්බපා පස්ස කුසල අස්ස මේක ඉතාම පැහැදිලිව තියෙනවා. සබ්බපා පස්ස පස්ස කියන්නේ ප්‍රහාණය කිරීම. අස්ස කියන්නේ ආශ්‍රය කිරීම. ආශ්‍රය කියන්නේ භාවිතයට ගැනීම සේවිතබ්බා. පස්ස කියන්නේ බැහැර කිරීම අසේවි තබ්බා. එකට සේවි තබ්බා අසේවි තබ්බා සූත්‍ර ධර්මය මූල දම් පරියාය විග්‍රහ කරනකොට තේරෙයි, පැහැදිලි වෙයි. ඉතින් ඒක නිසා අපි මේ මාගදී භාෂාවේ වචන නිවැරදිව මේ බුද්ධ දේශනාවට අනුව තේරුම් ගත්තේ නැත්නම් මෙතෙන්දි මුළු නිවනම මුළු මාර්ගයම මුළු පිළිවෙතම වැහිලා යනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ අස්සපස්ස කියන්නේ එහෙම බුද්ධ දේශනාවේ හුලං ඇදීම පිටකිරීම හෝ ආස්වාස ප්‍රාස්වාස කියන සංස්කෘත වචන දෙකෙන් තේරුම් කරපු දේ නෙමෙයි. මේ ආස්වාස ප්‍රාස්වාස කියන්නේ සිංහල හෝ මාගදී භාෂාවේ වචන දෙකක් නෙමෙයි, මේවා සංස්කෘත වචන පස්සේ කාලෙක මහායානික උපනිෂද් ධර්මයෙන් කොපි කරගත්ත වචන දෙකක්, ප්‍රාණයාම භාවනා ක්‍රමයක තිබුණු. ඉතින් ඒක නිසා මේ අස්සපස්ස කියන එක දැන් හොඳට දන්නවා කවුරුත්. අස්පස් කරනවා කියන එකම තමයි. දැන් අපි ඔය ඉස්සර කාලේ ආච්චිලෑම් කිව්වා, අම්මලා කිව්වා ඔය කාමරේ අස්පස් කරගන්න කියලා. අස්පස් කරගන්නවා කියන්නේ මේ කාමරේ තියෙන සියලු දේ එළියට විසි කරලා අයින් කරන එකද? නෑ, අවශ්‍ය දේ අපි පැහැදිලිව පිරිසිදු කළා ඇතුළට ගන්න ඕනේ, අස් කරන්න. ඒ වගේම අර බැහැර කරන්න ඕනේ, ඉවලියට දාන්න ඕනේ, පස් කරන්න ඕනේ. පස්ස කිව්වේ ඒකයි. අස්සපස්ස කිව්වේ දැන් මේක මාගන්ධිය සූත්‍රයේ බොහෝම ගැඹුරු විදිහට මේ අස්ස සති පස්ස සති විග්‍රහ කරලා තියෙනවා. ඔය සබ්බපා පස්ස කුසල අස්ස විග්‍රහ කරලා තියෙනවා. ඊටත් වැඩිය පොඩි ළමයෙකුට තේරෙන පරිදි මහා රාහුලෝවාද සූත්‍රයේ අපි ඒකත් ඉදිරියට මේ පිංවතුන්ට පෙළන දෙනවා. මොකද්ද නිවැරදිම ආනපාන සති සමාධිය කියන එක? කොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට රාහුලෝවාදයේ මේ සාහුලෝවාද සූත්‍රයේ අස්සපස්ස දෝතාවය විග්‍රහ කරලා තියෙනවා. මෙච්චර මේ ත්‍රිපිටකේ තැන්වල මේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙද්දි අපේ මේ බොහෝ පණ්ඩිත අය, බොහෝ රාජකීය පණ්ඩිත අය තාමත් මේ හුලං ඇද ඇද පිට කර කර එක්ක බඩ පුම්බ හැකුල හකුල මේ සතර සතිපට්ඨානය වඩන්න, නිවන් දකින්න, මඟඵල ලබන්න උත්සාහ කරනවා. මෙතන උපාසකම්මල මහත් දැක්ක ඊයේ රෑත් හුලං ඇද ඇද බලබලා ඉන්නවා. එහෙම අය තාම ඉන්නවා, මෙතෙන්ටත් එනවා. කරන්න දෙයක් නැහැ, අපි අනුකම්පා කරන්න ඕන. ඉතින් ඒක නිසා කවදක්වත් ඔය හුලං ඇදලා පිට කරලා නම් අර අසඤ්ඤ තලයට මිසක් වෙන කොහෙටවත් නම් යන්න පාරක් හොයාගන්න බෑ. අස්සපස්ස නිවැරදිව තේරුම් ගන්න ඕන. මේ අස්සපස්ස දොරවල් හයකින් අස් කරන්න පුළුවන්, පස් කරන්න පුළුවන්. මොනවද දොරවල් හය? නාසය විතරක් නෙමේ, ඇහැ කන නාසය දිවකය මන හයෙම්ම ආශ්‍රය කරන්නත් පුළුවන්. ඒකට කිව්වා ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ. මේ දොරවල් හය නියම් වෙලාවට වහන්නත් ඕන. ඒකට කිව්වා ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ. මේ ඒක නිසා මේ දොරවල් හයක්ම තියෙනවා මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළට. ඔය වැරදි දේ කෙලෙස් අර කායේ කාය, අර අඳුරු දේ, කිලුටු දේ, කැත දේ, කුණු දේ ඇතුල් වෙන්න. ඒ නිසා අපි අර අනුසය එන්න උපදින්නට එන වෙලාවේ අනුසය නොඋපදවා ඉන්නවා කියන්නේ අර කුණු, අර කෙලෙස් ඇතුළට නොගෙනම ප්‍රහාණය කළා. අනුපස්සනා කිරීම, අනුස්සති වැඩීම. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්නා තාක් කල් මේ අනුපස්සී විහරති කියන එක මේ ඉදිරියට යෑම ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මෙතෙන්දි බැරි වෙලාවත් යම් කිසි කෙනෙක් පාවිච්චි කරනවා නම් කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා කෙටියෙන් ඒක සම්පූර්ණම බුද්ධ ධර්මය විකෘති කිරීමක්. මේක හොඳට තේරුම් අරගෙන මේ වචනයක් ව්‍යංජන සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධම්. මේක ඇලපිල්ලක් ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කළා කිව්වොත් මේ මාගදී භාෂාව මේ ධර්මය නිවන් මඟ වැහෙන ආකාරයට විකෘති වෙනවා. ඒ නිසා මේක කාය අනුපස්සනාව එහෙම නෙමේ, කායේ කාය අනුපස්සනාව. මේක වේදනා අනුපස්සනාව නෙමේ, වේදනා සු වේදනා අනුපස්සනාව. වේදනා සු සුයන්නක් තියෙනවා. ඒ වගේම චිත්තේ චිත්ත අනුපස්සනාව, ධම්මේසු ධම්ම අනුපස්සනාව. මේ අනුපස්සනා අතර නිවැරදිව තේරුම් ගත්තොත් පමණයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා අද තව එක මේ කාය එකය අනුපස්සනාවේ ආනපාන පබ්බේ පිළිබඳවත් විනාඩි 5 10ක් ගිහිලත් මේකත් විග්‍රහ කරන්න ඕනේ. මොකද තව දවස් දෙකක් යනවා, තව පබ්බ 21ක් තියෙනවා. මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ මේ සතරාධිපට්ඨානය පූර්ණ කරගෙන 37 බෝධිපාක්ෂික ධර්මයන්, ඒ කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්ම පූර්ණය කරගන්න 37 බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්න ඕනේ. ඒකට කියනවා බුද්ධකාරක ධර්මයන්, බොජ්ජංග ධර්මයන්, බෝධිපාක්ෂික ධර්මයන්. ඒ කියන්නේ භව උදුරා දමන්නට උපකාරක ධර්මයන් 37ක් බුදුහාමුදුරුව විග්‍රහ කළා. 37ම උදුරා දමන්නට පුළුවන් වෙන්නේ මේ ආනපාන සති සමාධිය නිවැරදිව අනුගමනය කිරීමෙන්. ඉතින් ඒක නිසා මේ කාය කාය අනුපස්සනාවේ ආනපාන පබ්බය තමා ඉතාමත්ම නිවැරදිව තේරුම් ගත යුත්තේ. ප්‍රායෝගිකව අනුගමනය කරන්නට උපකාර වන ආකාරයට මේක තේරුම් ගත යුතුයි. බුදුහාමුදුරුවෝ මේ ආනපාන පබ්බය මේ කාය කාය අනුපස්සනාවේ විග්‍රහ කරපු දේ සූත්‍ර ධර්ම සිය ගණනක මේක තියෙනවා. එක තැනක නෙමේ, මුළු ත්‍රිපිටකයේම මේක බොහෝ සූත්‍රවල භාවනාවට අදාළ 37 බෝධිපාක්ෂික ධර්මය පූර්ණය වෙනවා නම් ඒ හැම තැනකම පළවෙනි පියවර කාය කාය අනුපස්සනාවේ ආනපාන සති සමාධියෙහි පිහිටීම. ඒ ටික තේරුම් ගත්තහම මේ හිතක අලුතෙන් උපත ලබන අර ක්‍රියාවේ වේගය, වේදනාව, ආවේගය, විඥාන ශක්තිය නොඋපදවාම ප්‍රහාණය කරන්නට, අස් කරන්නට, ඉවත් කරන්නට, අයින් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒකයි මේකේ හරය. ඒ අනුව බුදුහාමුදුරුවෝ දැන් මේ ආනපාන සති සමාධියේ කාය කායනුපස්සනාව මේ පළවෙනි පබ්බය විග්‍රහ කරනවා. ඉද බික්කවේ බික්කු අරඤ්ඤගතෝවා පළවෙනි එක, රුක්කමූලගතෝවා දෙවෙනි එක, ශුඤ්ඤාගාරගතෝවා තුන්වෙනි එක, නිසීදති පල්ලංකං ආභූජිත්වා හතර, උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පස්වෙනි. කරුණු පහක් මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්නට බෙර දරන, උත්සාහ දරන යෝගාවචරයා විසින් තේරුම් ගත යුතු පියවර පහක්. මේ පහේම වා කියලා වචනයක් තියෙනවා. මගදී භාෂාවේ බික්කු, බික්කු කියන්නේ භව ක්‍රය කරන්නට, මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් කපා අස් කරන්නට කටයුතු කරන පුද්ගලයා බික්කු. ඒ රාගය, ද්වේෂය, මෝහය කපා අස් කළ පුද්ගලයා සංඝ. ඒක නිසා බික්කු සංඝ කියලා, බික්කු සංඝස්ස දේම කියලා අර දානානිසංස සූත්‍රයේ තියෙනවා. බික්කු කියන්නේ භව ක්‍රය කරලා කපලා අස් කරන්නට අපගප වී කටයුතු කරන පුද්ගලයා. භව ක්‍රය පුද්ගලයාට බික්කු කියන්නේ සංඝ, සංඝෝ, සංඝං කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ බික්කු කියන අයටයි මේ කාරණේ පැහැදිලි කළේ. මෙතෙන්දී මේ බික්කු අරඤ්ඤගතෝවා කියලා මේ වා කියන අකුර අවස්ථා පහකදීම මෙතන යොදාගෙන තියෙනවා. මේ මාගදී භාෂාව ශබ්ද සංඥා මිසක් ලිඛිත භාෂාවක් නෙමෙයි. ඒ නිසා කොමාවක් දාන්න මාගදී භාෂාවේ බෑ. ඒ ශබ්ද සංඥාවල කොමා නැහැනේ. නමුත් මේ කොමා වෙනුවට මාගදී භාෂාවේ මේ වා කියන වචනේ අකුර යොදලා තියෙනවා. දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේවේනවා මාරේනවා බ්‍රාහ්මුණවා කේන ජීවා කියන වා කියන අකුරෙන් යොදලා තියෙන්නේ මේ කොමාවක් යෙදී. මේ දෙවියෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මාරයෙක් හෝ කෙනෙක් යම් වෙනත් යම් කෙනෙක් හෝ කියන එකයි මේ කොමාවක් වෙනුවට තමයි මේ වා කියන එක. එහෙම නැත්නම් හෝ කියන අකුරට සමානවයි මෙතෙන්දි මේ වා කියන මේ පියවර පහක් තියෙනවා මෙතන. යම් කිසි කෙනෙක් මේ ආනාපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා තුළ ඇති කරගත යුතු ගුණ පහක්, එහෙම නැත්නම් ඒ අවශ්‍යතා පියවර පහක්. පළවෙනි එක තමයි අරඤ්ඤ ගතුවා. දැන් මේක ක්‍රියාපදයක්, නාමපදයක් එහෙම නෙමෙයි. දැන් මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ හැම තැනකම ද්වතාවය දෙපැත්ත තේරුම් ගත යුතුයි. රඤ්ඤ කියන එකේ විරුද්ධ වචනේ තමයි අරඤ්ඤ. රඤ්ඤ කියන්නේ මොකද? රණ බිම. රඤ්ඤ කියන්නේ රණ බිම. දැන් අරඤ්ඤ කියන්නේ රණ බිම අත්තරීම. රණ බිම අත්තරින ඕනේ. මොකද දැන් අද රණ බිම රේඩියෝ එකක්, ටීවී එකක්, ඉන්ටර්නෙට් එකක් තියෙනවා නම්, පුවත්පත් තියෙනවා නම්, දේශපාලනය තියෙනවා නම්, ඔය ඕපදූප තියෙනවා නම්, මේ සංදර්ශන තියෙනවා නම්, එතන මොකද්ද? රණ බිමක්. ඒ නිසා මේ රණ බිම අපි අත්තරින්න ඕනේ. දැන් මෙතන මේක ඊට පස්සේ නාම පදයක් වුණා ආරඤ්ඤ යන් කියලා. මේක තියෙන්නේ ක්‍රියාවක්. මේක රඤ්ඤ අරඤ්ඤ. රඤ්ඤ කියන්නේ රණ බිම. අරඤ්ඤ කියන්නේ රණ බිම අත්හැරීම. පළමු කොට මේ රණ බිම අත්හැරිය යුතුයි. මේ ආනපාන සති සමාධියේ පීඨා විහෙරති කියන තත්වයටපත් වෙන්න වාසය කරන්න අවශ්‍ය පුද්ගලයෝ. දෙවැනි එක රුක්ක මූල ගතුවා. දැන් මෙතනත් දැන් සම්මතයෙන් කියන්නේ ආරණ්‍යයකට යන්න ඕන, ගහක් මුලකට යන්න ඕන, හිස් තැනකට සෝහනකට යන්න ඕන, ශුන්‍යාගාර ගතුවා. නමුත් මේ සියල්ල තියෙන්නේ ඊට වඩා ගැඹුරු පරමාර්ථ අර්ථයක්. එනිසා අරඤ්ඤ ගතුවා කියන්නේ අපි මේ රණ බිමෙන් ඉවත් වීම, අරඤ්ඤ ගතවීම. රුක්ක මූල ගතුවා කියන්නේ මේ හිත ආරක්ෂා කරගන්න ඕන. ඔය ආගන්තුකේහි උපකිලිට්ටේන උපකිලිට්ටං කියන බාහිර ලෝකයෙන් එන අර අහක යන කුණු ගොඩවල් වලින් හිත ආරක්ෂා කර ගැනීම තමයි රුක්ක කියන්නේ. රුක්ක කියන්නේ ආරක්ෂා. දැන් ගහක් මුලක ඉන්න පුද්ගලයෙකුව කවුරුවත් පන්නන්නේ නැහැ. ඒ වගේ මේ අහක යන දේවල් වලින් ඒ පුද්ගලයා සෙලවෙන්නේ නැහැ, නොසෙල්ලී ඉන්න පුළුවන්. ඒ වගේ අපේ හිතට අර රාගය, ද්වේෂය, මෝහය කියන ඒවා පිටින් එන්න පුළුවන්. ඒවන් ආරක්ෂා වීම තමා රුක්ක මූල ගතුවා. ශුන්‍යාගාර ගතුවා කියන්නේ මේ හිස් කනත්තකට යන එක නෙමේ. අපේ හිතේ හිත මේ ආනපාන සති සමාධියේ යෙදෙනකොට රාගයෙන් ශුන්‍ය, ද්වේෂයෙන් ශුන්‍ය, මෝහයෙන් ශුන්‍ය කියන තත්වයට පත් කරගන්න ඕන. ඒක අර පූර්වක් කෘතියක්. ඒක කරගත යුතු දෙයක්. ඊළඟට හතරවෙනි එක ඉතාම වැදගත්. නිසීදති පල්ලංකං ආභූ ජිත්වා. දැන් මේක පරිවර්තනය කරලා තියෙන්නේ පර්යංකයෙන් ගහක් මුල ඉඳගෙන අර ගල් පිළිමයක් වගේ ඉන්නවා කියන එකයි. මේ නිසීදති කියන එක දැන් ඉදිරියට මේ නිසීදති බොහෝ තැන්වල තියෙනවා. විශේෂයෙන්ම කායගත සතියේ මේ නිසීදති විග්‍රහ කරලා තියෙනවා කායගත සති සූත්‍රේ. නිසීදති කියන්නේ අපේ මේ මානය හිතේ උපදින අර මැනීම සහ මුලින්ම පහළම අංකයට ගේන්ඩුවට පල්ලංකා නිහතමානී කියන තත්ත්වයට පත්වෙන්න ඕනේ. ඉවසලා විමසලා කටයුතු කරලා අර උද්දච්ච මහන්තත්ව තත්ත්වයෙන් මිදී නිදහස්වීමයි නිසීදති කියන වචනේ පල්ලංකං කිව්වේ පහළම අංකයට මානය ගේන්න ඕන. ඒ අනුව ආබූ හිත්වා මේ කෙලෙස්වල් කෙලෙස් මුල් දැකලා කෙලෙස් මුල් කපන්න පුළුවන් තත්ත්වයට හිට හදාගන්න ඕන. ඒ අනුව උජුංකායන් පනිදාය පරිමුකං සතින් උපට්ට පෙත්වා මුක හයකට පරිමුකං මුක හයකට අරමුණුවන අරමුණු පිළිබඳව නිවැරදි අවධානයෙන් ඉඳලා අර උජුංකායන් අර සක්කෝ ඌජූච සූජූච චිත්තමත්ත පසීදති කියන එකම තමයි. උජුංකායන් කියන්නේ ඉරිජු. අපි අපේ හිතට එන වැරදි අරමුණු සියල්ල තේරුම් අරගෙන ඒ වැරදි අරමුණු සහ නිවැරදි අරමුණු මේ තේරුම් බේරුම් කරගෙන කටයුතු කරන්න පුළුවන් තත්ත්වයකට පත්වීම තමා උමේ වෙන කාගෙවත් හිතකට එන දේවල් නෙමේ. තමන්ගේ ඇහැට එන රූපාරම්මණය, කනට එන ශබ්දාරම්මණය, නාසයට එන ගන්ධාරම්මණය, දිවට එන රසාරම්මණය, කයට එන පොට්ටබ්බාරම්මණය, මනසට එන ධම්මාරම්මණය පිළිබඳව බොහොම අවධානයෙන් ඉඳලා මේක ආශ්‍රය කළ යුතු අරමුණක්ද, බැහැර කළ යුතු අරමුණක්ද කියලා හේතුඵල ධර්මයට සතිමා කියන විනය්‍ය ලෝකේ ඒ දෙකට යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ කියන තත්ත්වයට බලා ගලපා කටයුතු කිරීම තමා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති. මේ අස්ස පස්ස දෙක තේරුම් ගත්තේ නැත්නම් අර හුලං ඇදලා ආශ්වාස කළාට උලම් පිට කළා ප්‍රාශ්වාස කළාට මේ කෙලෙස් මුල් දකින්න හෝ උදුරන්න හෝ සොලවන්න හෝ පුළුවන්කමක් නෑ. හැබැයි ධ්‍යාන ලැබෙනවා, අනාර ධ්‍යාන ලැබෙනවා. එක වායෝ කසිනිය එකත් එහෙම එකක් තියෙනවා. ඒක තමයි මෙතන මේ වරදට පටලවා ගන්නට හේතු වුණේ. මේ උලන් ඇදලා පිට කළා නම් මේක කරන්න මේ කෙලෙස් මුල් උදුරන්න බෑ. හැබැයි තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරන්න එක ක්‍රමයක් තිබුණා. අර බෝසත් කාලේ බෝසත්තුමත් මේ වැරදි දේ අනුගමනය කළා. අර අරිත්ත සූත්‍රය කියලා තියෙනවා, මගේ කිසි ශ්‍රාවකයෙකුට ඒ වැරදි ක්‍රමය මම අනුදැනව දාරන්නේ නැහැ, ඒක වැරදි ක්‍රමයක් කියලා ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේත් පැහැදිලිව මේක ආනන්ද හාමුදුරුව කියනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ අස්සපස්ස කියන්නේ උලන් ඇදීම පිට කිරීම නෙමේ. අස්ස කියන්නේ අපි යහපත් දේ ආශ්‍රය කිරීම, පස්ස කියන්නේ අයහපත් දේ ප්‍රහාණය කිරීම, බැහැර කිරීම, ඉවත් කිරීම, අස් කිරීම, අයින් කිරීම. මේක තමා අස්ස පස්ස. මේ කොහට එන්නේ? පරිමුඛම්, මුඛ හයකට එන, නාසයට, ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, හයට මේන වැරදි අරමුණු ප්‍රහාණය කිරීම සෝ සතෝ පස්ස සති, හරි අරමුණු ආශ්‍රය කිරීම සෝ සතෝව අස්ස සති. හරි දේ ඇතුළට ගන්න ඕන, වැරදි දේ බැහැර කරන්න ඕන. ඒක තමා ආන පාන අස්ස පස්ස කරණීය අකරණීය සේවිතබ්බා අසේවිතබ්බා මේ සියලු සූත්‍රවල මේ දෙපැත්ත දුවතාවය විග්‍රහ කරලා ඒ අනුව දැන් ඊගාවට කියනවා දීගංවා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති, දීගංවා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. දැන් මෙතන පරිවර්තකයෝ පරිවර්තනය කළා තියෙන්නේ මහා අපබ්‍රංශයක්. දිග හුස්මක් කෙටි හුස්මක් රසංවා කෙටි හුස්මක් මේක එහෙම දෙයක් නෙමෙයි කියලා තියෙන්නේ. අපි දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන පවත්වාගෙන ආපු යම් යහපත් දෙයක් තියෙනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභා දේශා මෝහ වීතරාගී වීත දේශී වීත මෝහි ඒවා දිගින් දිගටම යලි යලිත් නැවත නැවතත් ආශ්‍රය කරන්න ඕන. මොනවද? යහපත් දේ, නිවෙන දේ, මිදෙන දේ. ඒ දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු බොහෝ දේ වර්තමාන මොහොතේ අපේ හිතට අලුතෙන් ඇති වෙන්න පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, මේක රාහුලවාද සූත්‍රයේ පැහැදිලිව එකින් එක වෙනස් වෙන වෙනම අරගෙන විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර, එහෙම නැත්නම් රාගය, ද්වේෂය, මෝහය හිතට වර්තමාන මොහොතේ එන්න පුළුවන්. ඒවා දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන ආපු නිසායි, ආස්වාදයක් ලැබුව නිසායි ඒ වගේ දේවල් අපි අපේ හිතට ගන්න. ඒවා හරියට දැනගෙන තේරුම් අරගෙන පජානාති, ඒවා ප්‍රහාණය කර යුතුයි, ඒවා ඉවත් කළ යුතුයි, ඒවා ඇතුළට නොගත යුතුයි. ඒකයි දීගංවා පස්සාන්තෝ දීගං පස්සසාමීති පජානාති කිව්වේ. ඒ වගේම දැන් ඔය දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු දේ තියෙන්නේ මේ මනසටයි අරමුණු වෙන්නේ. ඊළඟට රස්සංවා අස්ස පස්ස. දැන් අපි දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන නාවත් දැන් ඇහෙන් මේ වර්තමාන මොහොතේ රූපයක් බැලුවාම අර ආගන්තුකයෙහි උපගිලිට එන උපගිලිට්ටන් කියන අර ඇහැට රාගයක්, ද්වේෂයක්, මෝහයක් එන්න පුළුවන්. ඒවා රස්සංවා පස්සසන්තෝ පස්සසාමීති සික්කති. ඒ වගේම ඇහෙන් කනෙන් නාසයට දිවට මේ පහට අරමුණු වන යහපත් දෙයක් තියෙන්න පුළුවන්. අපි සමාධි පිළිමයක් දැන් මේ බණ අහනවා, මේ කනට ඇහෙනවා. දැන් මේක අර රස්සංවා අස්ස කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් මේ වර්තමාන මොහොතේ ඇහැට සමාධි පිළිමයක් දැක්කොත්, කනට මේ වගේ නිවෙන මිදෙන නිදහසන දෙයක් අපිට ඇහුනොත්, ඒ වගේම නාසයට දිවට කයට මේ බාහිර අරමුණු පහට ලැබෙන්න පුළුවන් නිවෙන මිදෙන යහපත් දෙයක්. ඒක දිගටම ආශ්‍රය කිරීම රස්සංවා අස්ස සන්තෝ අස්ස සාමීති සික්කති. මේ දෙකෙන්ම ශික්ෂණය වෙනවා, හික්මෙනවා, සංවර වෙනවා. ඒක නිසා මේ දීගංවා රස්සංවා කිව්වේ දිග හුස්ම කෙටි හුස්ම කියන එකකට මේ පරිවර්තකයෝ මෝඩකම නිසා පරිවර්තනය කරලා තියෙනවා. ඒක හැබැයි උපනිෂද් ධර්මයේ ඒ කාලේ ප්‍රාණයාම භාවනාවක තිබිච්ච දෙයක්. බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේක වැරදියට පරිවර්තනය කළා. ඊට පස්සේ අපේ විසුද්ධි මාර්ගයේ ගරුකොට ගුරුකොට ගත්ත බොහෝ දෙනෙක් මේ වැරදි දේ දිගටම කරලා මිනිසුන්ගේ නිවන වැහුවා. ඉතින් ඒක නිසා මේ දීගංවා රස්සංවා කියන්නේ මේ දිග හුස්මක් කෙටි හුස්මක් කියන අර්ථයක් මෙතන නෑ. දීර්ඝ සංසාරයේ අපි පවත්වාගෙන ආපු හොඳ ගති, යහපත් ගති දිගටම පවත්ව ගන්න ඕන. දීර්ඝ සංසාරයේ කොච්චර පවත්වාගෙන ආවත් නරක ගති, ඒවා වර්තමාන මොහොතේ මතුවෙන්න පුළුවන්. ඒවා තෝරලා බේරලා ඒවා හිතට නොගෙන සංචේතනා නොපවත්වා ඒවා හිතෙන් අස්කරන්න ඕන. ඒ වගේම වර්තමාන මොහොතේ මේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට කියන පහට අරමුණු වන ආගන්තුක උපගිලිට්ටේන දේරුම් අරගෙන ඒ කෙලෙස් ප්‍රහාණය කරන්න ඕන. ඒ වගේම ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වෙන නිවෙන මිදෙන විමුක්තියට උපකාර වන, නිවනට උපකාර වන දේ අපි ආශ්‍රය කරන්න ඕන. ඒකයි මේ අස්සපස්ස දෙකේ තේරුම. මේක ඊළඟට බුදුහාමුදුරුව මේ අස්සපස්ස විග්‍රහ කරලා ඊට පස්සේ උදාහරණයකුත් දුන්නා. සෙය්‍යතාපි භික්කවේ දක්කෝ බමකාරෝවා බමකාර අන්තේ වාසිකාවා දීගංවා අඤ්ඤන්තෝ දීගං අඤ්ඤානාමිති පජානාති රසංවා අඤ්ඤන්නෝ රසං අඤ්ඤාමිති පජානාති. මේ පරිවර්තකයෝ මේ උපමාව උදාහරණය පවා වැරදි විදිහටයි පරිවර්තනය කළ තියෙන්නේ. අද කියලා තියෙන්නේ කොහෙන් හොයාගත්තත් දන්නේ නැහැ. මේ බමකාරෝවා කියන්නේ මාගදී භාෂාවේ වචනයක්. අර මයිනහම අදින කම්මල්කාරයටයි බමකාරයා කිව්වේ. ඉතින් ඒක නිසා අර මයිනහම දීර්ඝ වශයෙන් අදිනකොට අර යකඩ තලන්න පුළුවන් විදියට රත් වෙනවා. ඊට පස්සේ ඒ මයිනහම අදින මිනිහා මේ යකඩි තලන්නට සුදුසු වන ආකාරයට අර හිමින් ඇදලා යකඩි නිවෙනවා. ඒ අනුව තමා යකඩි තලන්න පුළුවන් විදියට සකස් කරගන්නේ. ඒ වගේ මේ හිතෙත් අපි අර දීර්ඝ සංසාරික නම් වැරදි දේවල් සහ දැන් අලුතෙන් උපදින දේවල් අයින් කරලා අස්සපස්ස කිරීම නිසා මේ හිත යදිදන් සබ්බ සංකාර සම්මතෝ කියන තත්ත්වයට පත් කරගන්න පුළුවන්. මේක මේ උදාහරණය උපමාව පා මේ පස්සේ කාලයක පරිවර්තනය කරපු මිනිස්සු වැරදියටයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඒක නිසා නිවන වැහුවා මිනිස්සුන්ගේ දැන් මිනිස්සු උත්ම ඔය උපාසකම්මල අනේ උලන් ඇද ඇද පිට කර කර ඉන්නවා. ඔයක බලන්න දෙයක්ද දිග උස්මක් ඇරියයි කියලා කෙලෙස් මුල් ගලවල යනවද, කෙටි උස්මක් ගැලුවයි කියලා කෙලෙස් මුල් ගලවල යනවද? කෙලෙස් මුල් ගලවල ගියානම් කමන්නේ. දැන් ඔය අවුරුදු 50 ගණන් 60 ගණන් ඔයගේ මිනිසුන්ට උපදෙස් දෙන හාමුදුරුවරුත් ඉන්නවා, ගිහියොත් ඉන්නවා, පැවිද්දොත් ඉන්නවා. කිසිම කෙලෙස් මුලක් මේ අස්සපස්ස කරන්නට ක්‍රමයක් ඔතන නෑ. තාවකාලිකව අර අසඤ්ඤතලයකට යන එක තමයි එකම නියත ප්‍රතිපලය. මේක තේරුම් නොගන්නා තාක්කල් හතර රාජපට්ඨානය පූර්ණය කරගන්න බෑ. ඒ අනුව මේ ආනපාන සති සමාධිය පබ්බේ විග්‍රහ කළා බුදුහාමුදුරුව අන්තිමට ඉති අජ්ජත්තංවා කායේ කායනුපස්සී විහෙරති බයිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. මේක ඉතාම ගැඹුරු මේ 21 වරක් මේ මහා සතර රාජපට්ඨාන සූත්‍රයේ මේ කතාව කියනවා. ඉති අජ්ජත්තංවා කායේ කායනුපස්සී විහෙරති. මේ ක්‍රියාවේ වේගය නිසා තමන්ට ඇතිවන අහිතකර ප්‍රතිඵල තේරුම් ගන්න ඕන. බාහිර ලෝකයට බාහිර පුද්ගලයන්ට මේ ක්‍රියාවේ වේගය නිසා අර චක්කු කාය පටිච්ච වීම නිසා රූපකායට දෙපැත්තකට යහපතක් හෝ අයහපතක් වෙනවා. ඒ ක්‍රියාවේ වේගයක් වේදනාවක් නැත්නම් දෙපැත්තටම යහපතක් වෙනවා. ක්‍රියාවේ වේගයක් වේදනාවක් ආවේගයක් විඥාන ශක්තියක් උපදිනවා නම් අජ්‍යතාවා බහිද්ධාවා කියන දෙපැත්තටම ක්‍රියාවේගය වැරදි විදියට බලපානවා. ඉතින් ඒක නිසා මේ ආනපාන සති සමාධියේ නිවැරදිව වඩනකොට අර සමන්ටත් අජ්‍යත්තික වශයෙන් බාහිර ලෝකයටත් මේ වැරදි සිදුවෙන්නේ අනුපස්සනා කරලා නිවෙනවා, මිදෙනවා, නිදහස් වෙනවා. ඒක තමයි මේක කිව්වේ. ඒ අනුව සමුදය ධම්මාවා දැන් සමුදය වෙන්නේ නැහැ, සමුදය වැය වෙනවා. අර සමුදය නෝපදීන ආකාරයටම අනුපාද වශයෙන් නිරෝධ කරන්න පුළුවන්. ඒ අනුව අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති පච්චුප්පට්ඨිතා හෝති ඥාවදේව ඥානමත් පටිසති මත්තා. අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. මේ අනුව මේ අපේ කැමැත්ත අනුව, අපේ මනාපය අනුව, අපේ ඡන්දය අනුව යමක් අපි උපාදානය කරගත්තොත් ඒක අපිට ඒ ආකාරයට උපාදානය කරගෙන අපේ වසඟේ දිගටම පවත්ව ගන්න බෑ. ඒක යථා පරිදි තේරුම් ගත්ත පුද්ගලයෙක් කිසිම දෙයක් උපාදානය කරගන්නේ නෑ, රාගයෙන්, ද්වේෂයෙන් හෝ මෝහයෙන්. ඒ අනුව අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති කියන එක තේරුම් ගන්නවා. මේ පබ්බ 21ේම අවසාන වශයෙන් හරය මේ වාක්‍යයකින් බුදුහාමුදුරු විග්‍රහ කරනවා. ඒ වාක්‍යය තමයි දැන් මේක මේ වාක්‍ය මීට වඩා උඟා ගැඹුරු දෙයක් තියෙන්නේ. මේක මහා සතර අධිපත්‍යාන සූත්‍රයේ සියලු දේ විග්‍රහ කළා අවසන් වුණාම මේ වාක්‍යයේ තියෙන ගැඹුර, මේ වාක්‍යයේ තියෙන ප්‍රයෝජනය, මේ වාක්‍ය සියලු දේට අදාළ බව තේරුම් ගන්න පුළුවන්. මොකද වාක්‍ය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. නච කිංචි චි කියන්නේ හිතෙන්. අපි සියලු දේ උපාදානය කරගන්නේ මේ ලෝකේ තියෙන හිතෙන්. ඒ නිසා අපේ හිතේ ඇති වූ කැමැත්තට අනුව අපි උපාදානය කරගෙන අපේ වසඟේ පවත්වාගෙන යනු ගියාට, කැමැති වුණාට ඒ කිසිම දෙයක් අපේ කැමැත්තට අනුව නිශ්චිත වශයෙන් පවත්වන්න නවත්වන්න ඍෂිසේ මනාපසේ නවත්වන්න පවත්වන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ. ඒකයි කිව්වර අනිත්‍යානුපස්සී විහෙරති කියන එක තේරුම් අරගෙන නිත්‍ය සංඥා පජාති මේ ආදී කොට ඇත්තා වූ ආනපාන හතක්ම විග්‍රහ කරලා තියෙනවා. තව මේක ඉස්සරහට දීර්ඝ වශයෙන් පියවරෙන් පියවර කරගෙන යනකොට විග්‍රහ කරගෙන යනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ කොච්චර වැදගත්ද මේ ආනපාන සත්‍ය සමාධියේ පිහිටා කටයුතු කරනවා කියන්නේ භව උදුරා දමන්නට. මේකේ නිතරම කල්පනා කරන්න ඕන අපේ ඉලක්කය භව උදුරා දෙමීම. භව කියන්නේ මොකද්ද? රාග භව, ද්වේෂ භව, මෝහ භව. දැන් රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන්නේ රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති නෙමෙයි. මේකේ වෙනසක් තියෙනවා. රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන්නේ තාම ඇතුළට අරන්නේ නැහැ. අනුභව. දැන් අලුතෙන් තාම ඇතුළට ගත්තේ නැති දෙයක්. රාග භව, ද්වේෂ භව, මෝහ භව. ඇතුළට ගත්තොත් මොකද වෙන්නේ? රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති. එතකොට ඊට පස්සේ අපිට ඒවා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා සමුදේ ධම්මා වා, වය ධම්මා වා, ඒවා වැය වෙලා ගෙවිලා යනවා. නමුත් ඇතුළට ගැනීමයි අපි අර අනුසය න අනුසේති කිරීමෙන් මේ කායේ කාය අනුපස්සනා කිරීමෙන් වේදනාසු වේදනා අනුපස්සනා කිරීමෙන් අනුපස්සනා හතරින්ම කරන්නේ මොකද්ද? අර භව ඇතුළට නොගෙන භව උදුරා දැමීම. එකයි බුද්ධ කිව්වේ. ඉතින් ඒක නිසා ඇතුළට ගත්තොත් ඔය දොරවල්ලෙන් එකකින් හෝ ඊට පස්සේ ඒවා ගැටි වෙනවා. ඇතුළට හැබැයි එන්න ඉස්සෙල්ලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මෙතන වචන හතරකින් මේ ක්‍රියාව විග්‍රහ කරලා තියෙනවා. පජානාති, සික්කති, විහෙරති, සම්පජානකාරී හෝති, පච්චවේකති කියලා වචන පහකින් මේ මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ මේ සියලු කරුණු විග්‍රහ කරලා තියෙනවා. ඒක හෙට සහ අනිද්දා තව ඉදිරියටත් මේක සාකච්ඡා කරනකොට මේ මාගදී වචනවල අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගන්නකොට ඕන කෙනෙකුට තේරුම් ගන්න පහසු වෙයි. හැබැයි පරිවර්තකයෝ මේ සියලු දේ ඒ මිනිසුන්ට හිතපු අර උපනිෂද් ධර්මයෙන් ගත්ත, අර බුද්ධඝෝෂා හාමුදුරුවන්ගේ මේ විසුද්ධි මාර්ගයෙන් ගත්ත, එහෙම නැත්නම් උපනිෂද් ධර්මයේ සංස්කෘත භාෂාවෙන් පස්සේ ලියපු පොත්වලින් ගත්ත බොහෝ දේවල් මේකට ඇතුළත් කරලා තියෙනවා. මේ සංස්කෘත වචන ඇතුළත් කරලා තියෙන බොහෝ දේවල්. මම මයික් එකට කතා කරන්නේ.
පබ්බ කියන එකේ තේරුම
මොකද්ද?
පබ්බ කියන එකේ,
පබ්බ කියන්නේ පියවර. පබ්බ 21ක් තියෙනවා. කාය කායනුපස්සනාවේ පබ්බ 14ක් තියෙනවා. වේදනාසු වේදනානුපස්සනාවේ පබ්බ 1යි. චිත්තේ චිත්තානුපස්සනාවේ පබ්බ 1යි. ධම්මේසු ධම්මානුපස්සනාවේ පබ්බ 5යි. පබ්බ 21ක් තියෙනවා මහා සතර සති පට්ඨාන සූත්‍රය. මේ භව උදුරා දමන්නට උපකාරක පියවර 21ක් හැටියට තමයි පබ්බ කිව්වේ. මේ 21ෙන්ම කරන්නේ මොකද්ද? මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතේ උපදින්නට එන නොඋපදවාම ඉවත් කළා, අස් කළා, අයින් කරන දාන එක.
අවසර ස්වාමීන් වහන්සේ, මේ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ගැන මේ පැහැදිලිව දේශනා කරා. මම මීට පෙර භාවනා වැඩසටහනකට ගිහිල්ලා හිටියා. එහෙදිම මට හතරවෙනි ධානිය දක්වා භාවනා කරන්න කියලා දුන්නා ආනාපාන සතිය.
උලංග අදින්න කිව්වා පිට කරන්න
කිව්වා. ඔව්, ඊට
පස්සේ හම්බුණා හිටි.
මාස 3ක් විතර කරනකොට
මාස 3ක් කළා වැඩක් උනාද?
නෑ.
දැන් අදත් උලංග අදින්නේ නැද්ද අද? අද උත්ම ගන්න නැද්ද?
ඊට පස්සේ
අද නෑ, තාම උලංග අදින පිට කරනවා. ඈ, දැන් ඔයක නවත්තන්න පුළුවන්? උලංග ඇදීම් පිට කිරීම නවත්තන්න පුළුවන්? අපි නිදාගෙන ඉන්නකොටත් උලංග ඇදිනවා පිට කරන්න. ඕක බලන්න, ඕක බලලා පුළුවන් නම් කවුද මේ උලංග ඇද්ද නැති මිනිහෙක් ඉන්නවද මෙතන?
ස්වාමිනාන්ත මේ අවසරයි මට ඒක නැති කරගන්න පුළුවන් විදියක්
නැති කරගන්න පුළුවන් බය වෙන්න එපා. මේක නිවැරදි ක්‍රමයේ දැන් තේරුම් ගත්තට පස්සේ අගේ ඉනම් මුලට දැන් කරන්න පුළුවන් දේවල් අපි එකයි කරන්න ඕන. මේක මහා ලොකු දෙයක් කරන්න නැහැ. කරන්න ඕන මොකද්ද? ඒක ධම්මෝ භාවිතා බහුලීකතු. වෙන මොකක්වත් නෙමෙයි. ඒ එකම ධර්මය පිළිබඳව තමයි මේ විග්‍රහය හැමදාටම මේ සත්‍යයම කියා දෙන්නේ. එකම දෙයයි කරන්න ඕන. මොකද්ද එකම දේ? ආන පාන අස්ස පස්ස සේවිතබ්බා අසේවිතබ්බා එමනනම් කරණීය අකරණීය. මේ දෙක දෙපැත්ත තේරුම් ගන්න ඕන. කළ යුතු දේ කරණීය, නොකළ යුතු දේ අකරණීය. නොකළ යුතු දේ ඊට පස්සේ ඔය අපි මේ ලියලා තියෙන මේ සූත්‍රවල තව සූත්‍රයක් තියෙනවා. මම හිතන්නේ මේක මේකත් දැන් හවසටවත් කියව ගන්න. මේ සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කරේ මේ කුණ්ඩලීය සූත්‍රය කියලා. මේක තියෙන්නේ 33 වෙනි පිටේ වෙන්න ඕන කුණ්ඩලීය සූත්‍රය. කුණ්ඩලීය සූත්‍රයේ මේ එකම ධර්මය විග්‍රහ කරලා තියෙනවා. කරන්න ඕන එකම දෙයයි. හැබැයි කුණ්ඩලීය සූත්‍රයේ මේ එකම ධර්මය ආනපාන කියලා නමකින් නෙමෙයි කියලා තියෙන්නේ වෙන නමකින්. මොකද්ද? තීනි දුස්චරිතය ප්‍රහාණය කළ යුතුයි, තීනි සුචරිතය ආශ්‍රය කළ යුතුයි. එතකොට වචී සුචරිතය, කාය සුචරිතය, මනෝ සුචරිතය තමා ආශ්‍රය කළ යුතුදේ. වචී දුස්චරිතය, කාය දුස්චරිතය, මනෝ දුස්චරිතය තමා හිතෙන් පාන කළ යුතු, පස්ස කළ යුතු, ඉවත් කළ යුතු, අස් කළ යුතු දේ මේ කුණ්ඩලීය සූත්‍රයේ ඒ විදිහටම බුදුහාමුදුරුව කියලා දීලා තියෙනවා. ඒකත් ආනපානමයි, අස්සපස්සමයි, කරණීයාකරණීයමයි. මේක වෙන වචන වලින් විග්‍රහයක් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ පොතේ සියලුම දේවල් ඔය කියන ඒකායන මාර්ගයට, ඔය කළ යුතු එකම ධර්මය පැහැදිලිව ත්‍රිපිටකයේ තියෙන තව බොහෝ සූත්‍ර ධර්මයකේ ඇතුළත් කරලා තියෙනවා.
අවසරයි ගරු ස්වාමීන් වහන්ස, සබ්බකාය පටිසංවේදී කියන එකෙත් අර්ථය නැවතත් පැහැදිලි කරන්න පුළුවන්ද?
සබ්බකාය කිව්වහම කාය 36ක් තියෙනවා. මම මේක ඔය 36 ඉස්සරහට මහා සතරාධිපට්ඨානෙම තියෙනවා. ඔය කාය 36 මම විග්‍රහ කරන්නම්. නමුත් දැන් චචක්ක සූත්‍රය කියලා සූත්‍රයක මේ කාය 36 ඔය වචනෙම විග්‍රහ කරලා තියෙනවා. මොකද්ද? 6 වරක් කාය 36. සබ්බ කාය කිව්වේ අර පටි සංවේදී. සංවේදී වෙන පටි කියන්නේ බැඳෙන, අපිට පටිසන්දෙන, පටිසංවේදී වෙන ක්‍රියාකාරකම් 36ක් තමයි සබ්බ කාය පටිසංවේදී අස්සපස්ස කළ යුත්තේ. චක්කු කියන ඇහෙන් 6ක් උපදිනවා. චක්කු කාය පටිච්ච වෙනවා රූපකායට, උපදිනවා විඤ්ඤාණකාය. මේ කාය තුන එක වුණාම සම්පස්ස කාය, අලුතෙන් උපදිනවා, ජනිත වෙනවා වේදනාවක්, වේදනාකායක්. වේදනාකාය නිසා තණ්හාකායක් උපදිනවා, උපාදාන කාය සිද්ධ වෙනවා. 6 වරක් 6ක් තියෙනවා ඇහි. කණිනුත් ඒ වගේමයි. සෝතකාය පටිච්ච වෙනවා සද්දකායට, උපදිනවා සෝත විඤ්ඤාණකාය. සම්පජඤ්ඤකාය මතුවෙනවා, ඒ අනුව වේදනාකාය ජනිත වෙනවා, තණ්හාකාය උපාදානකායට පරිවර්තනය වෙනවා. මේ වගේ නාසයනුත්, දිවෙනුත්, කයනුත්, මනසෙනුත් 6 වරක් කය 36ක් සබ්බ කාය හැටියට චචක්ක සූත්‍රයේ පැහැදිලිව විග්‍රහයක් කරලා තියෙනවා. මේ අස්සපස්ස කළ යුත්තේ මෙන්න මේ කාය තේරුම් ගත්තට පස්සේ. කායේ කාය අනුපස්සනා කරනවා කියන්නේ ඔය චක්කුකාය රූපකායට පටිච්ච වෙන එක නවත්වන එක, සෝතකාය සද්දකායට පටිච්ච වෙන එක නවත්වන එක. ඔතන දැන් නවත්වන්න පුළුවන් මොකද්ද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. අපිට නවත්තන්න පුළුවන් මොකද්ද? දැන් නෑ, දැන් හරියට පැහැදිලිව චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. අපිට ඔතනින් නවත්තන්න පුළුවන් මොකක්ද? ඈ, පටිච්ච නොවුනොත් ඔය සියලු දේ නවත්තන්න. පටිච්ච වෙනවා කියන්නේ මොකද? ඉච්ඡට බැඳෙනවා. ඉච්ඡ කියන්නේ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්ත. දැන් අර ප්‍රිය දෙයට පටිච්ච වෙනවා. අප්‍රිය දෙයට දෙවෙනි වෙසෙන් පටිච්ච වෙනවා. මානය නිසා, මැනීම නිසා, සංසන්දනය කිරීම නිසා තුන්වෙනි වෙසෙකින් පටිච්ච වෙනවා. එතකොට දැන් අපි මේක තුන් ආකාරයකින් පටිච්ච වෙනවා එකම මොහොතේ. මේක හරි පුදුම දෙයක්. අපි ගම්මු උදාහරණයක්. ඔන්න අපිට කේක් කෑල්ලක් දුන්න කණ්ඩ. දැන් මේ කේක් කෑල්ල කෑමවත්, කේක් කෑල්ල දීමවත් නෙමේ පටිච්ච වීම. දැන් ඔන්න අපි කේක් අපිට කවුරු හරි ගෙනල්ලා දැන් අද දවල් තේ බොනකොට මොනවා හරි දුන්න කියමුකෝ කණ්ඩ. කේක් කෑල්ලක් හරි මොනවා හරි කේක් කෑල්ල දුන්න. දැන් කේක් කෑල්ලේ කටක් කෑවා. කටක් කෑව ගමන්ම පෘථග්ජන පුද්ගලයා මොකද කරන්නේ? මනිනවා, සංසන්දනය කරනවා. මොකක් එක්කද? තමන් අර දීගන්වා දීර්ඝ සංසාරේ කාපු සියලුම, මේ ජීවිත කාලේ කාපු සියලුම කේක් එක්කලා මේ කේක් කෑල්ල සංසන්දනය කරනවා. කරලා මේ කේක් කෑල්ල රසනම් මේකට කැමැත්තක්, ප්‍රිය බවක්, මනාපයක් ඇති වෙලා පටිච්ච වෙනවා. ඒක නිසා අර අතීතයේ කාපු කෑක් කෑලි වලට දෙවැනි වේශයක් හිතේ වෙනවා. තුනම එකට උපදිනවද නැද්ද? තුනම එකටම උපදිනවා. බැරි වෙලාවත් අපි සංසන්දනය කළේ නැත්නම්, මැනින්නේ නැත්නම්, සංචේතනා පැවැත්වුවේ නැත්නම්, රෝධ ගැහුවේ නැත්නම් අපේ හිතේ අර රාගයක්, ද්වේෂයක්, මෝහයක් අලුතෙන් උපදිනවද? නෑ, නෑ අනුසේති. පටිච්ච වෙන්නේ නෑ. මෙන්න මේක තමයි මේකේ, මේ බුද්ධ දේශනාවේ තියෙන ධර්මය. ඔකට කියනවා උපේක්ඛාසිතකින් කටයුතු කිරීම කියලා. දැන් පුතග්ජන පුද්ගලයන්ට මේ උපේක්ඛාසිත කියන එක තේරුම් ගන්න බෑ. උපේක්ඛාසිත තමයි දැන් බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ මොකද? බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා. අවසානික මොකද්ද? සත්බොජ්ජංග වල අවසානික මොකද්ද? ඔය පාරමිතා කියලා හදාගත්ත 10 අවසාන පාරමිතා මොකද්ද? උපේක්ඛා. මේ හිතේ උපේක්ඛා සිත පාත්තන්න පුළුවන්කම තියෙනවනම් දැන් අද ඒ පුද්ගලයා අර ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, පටිච්ච වෙන්නේ නැහැ, නෑ පටිච්ච. නමුත් උපේක්ඛා සිත පාත්තන්න බැරිකම තමයි සියලු පුද්ගලයන්ට මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන රාගය, ද්වේෂය, මෝහය අලුතෙන් උපදින්නේ මොකද්ද? මේ උපේක්ඛා සිතක් නිවැරදිව පවත්වා ගන්න බෑ. මේ උපේක්ඛා සිත මිනිහෙක් වෙලා ඉපදුන අවස්ථාවේ පියවර 5කින් මේ උපේක්ඛාව පූර්ණ කරගන්න ඕන. උපේක්ඛා සිතක් අවස්ථා 5කදී පූර්ණ කරගන්න අවශ්‍යයි. දැන් සියලුම අසුතවත් බණ නොඇසූ, ධර්මය නොඇසූ මනසක් තියෙන දැන් ඔය මිනිස්සු ඉන්නවනේ, ඔය සියලු මිනිස්සුන්ටත් හිතේ යම් උපේක්ඛාවක් තියෙනවා. උපේක්ඛාවක් නැතුව අර ගෙදර ජීවත් වෙන්න ඉවසලා කටයුතු කරන්න බෑ. ඒ උපේක්ඛාවට කියනවා ගේහසිතං උපේක්ඛා. ඒක ධර්මය දැනගෙන කරන දෙයක් නෙමේ. ධර්මයක් අවශ්‍ය නැහැ ඒකට. ධර්ම මාර්ගයක් නොදැනම ඒ ගේහසිතං උපේක්ඛා කියන තත්වය පුද්ගලයෙක්ගේ හිතේ පවතිනවා. සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයන්ගෙත්, මනසක් තියෙන මිනිහගේ හිතේ මේ කියන ගේහසිතං උපේක්ඛාව තියෙනවා. මේක ඉස්සරහට මේ වචනේ නිතර අහන්න ලැබෙයි. ගේහසිතං උපේක්ඛා සියලු පෘථග්ජන අසුතවත් පුද්ගලයන් ගාවත් තියෙන උපේක්ඛාව. ඊට පස්සේ මේ ධර්මය ඇහුවට පස්සේ මේ පුද්ගලයා තුල අලුතෙන් උපේක්ඛා සිතක් ඇති වෙනවා. ඒකට කියනවා නෙක්ඛම්ම උපේක්ඛා. නෙක්ඛම්ම කියන්නේ කාමයෙන් නිදහස් වී නෙක්ඛම්ම. නයිස්ක්‍රම්ම කියලා සංස්කෘත වචනයක් පාවිච්චි කරනවාද? නයිස්ක්‍රම්ම කියන එක සංස්කෘත වචනයක්. ඒක බුද්ධ දේශනාවට සම්මුල්ල විරුද්ධ වහකදුරු වගේ වචනයක්. නෙක්ඛම්ම කියන්නේ නයිස්ක්‍රම්මේ නෙමෙයි, කාමයෙන් නිකුත් වීම, නිදහස් වීම, ඉවත් වීම කියන නෙක්ඛම්ම උපේක්ඛාව. කැමැත්තෙන්ම අර ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම වැරදි බව දැනගෙන, ඒවා සාවජ්‍ය බව දැනගෙන ඒකෙන් මිදී නිදහස් වීම නෙක්ඛම්ම උපේක්ඛා. යම් කිසි කෙනෙක් මේ ධර්මය අහලමයි මේ නෙක්ඛම්ම උපේක්ඛා තත්වයට පත් වෙන්න පුළුවන්. නෙක්ඛම්ම උපේක්ඛා තත්වයට පත් වූ පුද්ගලයා සෝතාපට්ටි මාර්ගයේ ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. සෝතාපට්ටි මාර්ගයට පත් වෙනකොට ඒ පුද්ගලයා තුළ නෙක්ඛම්ම උපේක්ඛාව කියන එක, ඒ කියන්නේ කාමයෙන් කාමෙහි විවිච්ච, පාපෙහි විවිච්ච, පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච කියන තත්වය ඒ පුද්ගලයාට ඒ හිතෙන් ඉවත් කරන්න අවශ්‍ය බව පැහැදිලිව තේරුම් ගන්නවා. ඒ අනුව නෙක්ඛම්ම උපේක්ඛාව ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. තුන්වැනි අවස්ථාව අර මාර්ගයේ අවසන් වෙන්නේ සෝතාපට්ටි ඵලයට පත් වෙලා. සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තුළ දැන් අර නෙක්ඛම්ම උපේක්ඛාව පසු කරගෙන ගිහිල්ලා අසේක උපේක්ඛාව, සේක උපේක්ඛාව කියන තත්ත්වයට පත් වෙනවා. සේක සේක තත්ත්වයට පත් වෙනවා. කෙලෙස් කපන්නට උපකාර වන උපේක්ඛාව සේක උපේක්ඛා. මේ සේක උපේක්ඛාව තියෙන්නේ පුතග්ජන පුද්ගලයෙකුටත්, මාර්ගයේ සෝතාපන්න මාර්ගයේ ඉන්න පුද්ගලයෙකුටත් නෙමේ. සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තුළ තියෙන්නේ සේක උපේක්ඛාව. කෙලෙස් දකින්නවා, කෙලෙස් කපන්න ඕන, කෙලෙස් කැපිය යුතුයි, කෙලෙස් කපන මාර්ගයක් දකින්නවා කියන ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් ලැබෙනවා මේ සේක උපේක්ඛාව ලැබීමත් සමග. ඒ සේක උපේක්ඛාව තියෙනවා සෝතාපට්ටි ඵලය, සකදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහන්ත මාර්ගය කියන මේ අවස්ථා හයේදිම තියෙන්නේ සේක කෙලෙස් කපන කැමැත්ත කියන මුංචිතු කම්මේතා ඥානය. ඒ අනුව ඒ සේක උපේක්ඛාව තියෙනවා අරහන්ත මාර්ගය අවසන් වනතු. අරහත් ඵලයට පත් වූ වහාම ඒ සේක උපේක්ඛාව අසේක උපේක්ඛා කියන තත්වයට පත් වෙනවා. දැන් කපන්න කෙලෙස් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා සේක භවෙන් ඉවත් වෙලා අසේක කියන තත්වයට පත් වෙනවා අරහත් ඵලයට පත් වෙන මොහොතේදී. අරහන්ත ඵලයට පත් වුණාට පස්සේ මේ උපේක්ඛාව දිගින් දිගටම ජීවත් වෙන කාලේ න සේක උපේක්ඛා. න සේක උපේක්ඛාව තමයි අග්‍ර වූ ඵලය. එතකොට මේ උපේක්ඛා සිට පූර්ණ කර ගැනීම ඔය අවස්ථා පහේදීම සියලු පුද්ගලයෝ මඟපල් ලබන්නට කටයුතු කරන මේ සියලු පුද්ගලයන්ගේ හිතේ ඇතිවන මේ කැමැත්ත පිළිබඳවයි. ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම සහ ප්‍රිය අප්‍රිය අතර මැනීම පිළිබඳව උපේක්ඛා සිතක් ඇති වෙන්න ඕන. මේ අනුව පුද්ගලයා තුළ උපේක්ඛා ඉන්ද්‍රියක් අලුතෙන් මෙතෙක් නොතිබූ උපේක්ඛා ඉන්ද්‍රියක් මතුවෙනවා. ඒ සියලු දේ ඉස්සරහට අපි කතා කරනවා ක්‍රමානුකූලව මේ ඇතිවන ආකාරයේ හිතක මේ සියලු දේ තමන්ගේ හිතේ ඇති කරගත යුතු දේවල්, ඇතිවන දේවල් තමන් ඒවා දැනගත යුතුයි, තේරුම් ගත යුතුයි. දැන් කොහොමද තමන්ගේ හිත වෙනස් වුණේ කියලා මේ වෙනස් වීම පිළිබඳව බුද්ධ දේශනාවේ තේරුම් ගන්න වචනයක් තියෙනවා. මේ වචනේ බුද්ධ දේශනාවේ ලක්ෂ වාරයක් විග්‍රහ කරලා තියෙනවා. මේ සියලු සූත්‍රවල කිසිම සූත්‍රයක් නැහැ මේ වචනේ නැති. මොකද්ද වචනේ? පජානාති. මොකද්ද වචනේ? පජානාති. පජානාති කියන එක ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙන්නේ දැනගනි කියන වැරදි අර්ථයකින්. දැනගනී කියන එක ජානතෝ. ජානතෝ කියන්නේ දැනුමක් ලබා ගනී දැනගනී. නමුත් පජානාති කියන්නේ ඒක නෙමෙයි. ඊට වඩා හුඟක් ගැඹුරු වෙනස් වචනයක්. ප්‍රජානාති. තමන්ගේ හිත තුළ අලුතෙන් ඉපදුණු තත්ත්වය පිළිබඳ වෙනස පිළිබඳව තමා විසින් තමා තුළින් දැන ගැනීම අර ප්‍රජනනය වූ අලුත් තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීම පජානාති. පජානාති කියන වචනේ විරුද්ධ වචනේ නප්පජානාති. යම් කිසි පුද්ගලයෙක් අසුතවත් පුතක් යන පුද්ගලයෙක් නම් ධර්මයෙන් වැසූ ඒ පුද්ගලයා මේ තමාට තමන් තුළ ඇතිවන වෙනස්කම් අර ආස්වාදය නිසා තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒ පුද්ගලයා නප්පජානාති. මේ පජානාති කියන වචනේ තේරුම් ගන්නා තාක්කල් කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. බුද්ධ දේශනාවේ තියෙන ඕනම සූත්‍රයක බලන්න මේක මේ පජානාති කියන වචනේ නැති සූත්‍රයක් නැහැ. මේ මහා සතරසතිපට්ඨාන සූත්‍රය නම් මං හිතන්නේ 500 වාරයක් 500 තැනක ওই වචනේ පජානාති තියෙනවා. කායගත සති සූත්‍රේ, රාහුල වාද සූත්‍රේ, මේ සියලුම සූත්‍ර ඕනම සූත්‍රයක බලන්න පජානාති කියන වචනේ තියෙනවා. මේක ජානතෝ පස්සතෝ නෙමෙයි.
ගරු ස්වාමීන් වහන්සේ, පස්සම්භයං කාය සංකාරං කියන එකේ අර්ථයත් පොඩ්ඩක් පැහැදිලි
කරන්න. පස්සම් කියන්නේ මොකද? ප්‍රහාණය කරනවා, අස් කරනවා. මේ අර මේ ක්‍රියාවේ වේගය අලුතෙන් ඇතුළට නොගෙන ප්‍රහාණය කළාම මොකද වෙන්නේ? බය, බර, බැම්ම නැති වෙනවා. අර ඇතුළට ගත්තොත් මොකද වෙන්නේ? ප්‍රහාණය නොකළොත් වෙන්නේ මොකද? ඇතුළට ගන්න මොනවද? බර, බය, බැම්ම සියලු දේ ඇතුළට ගන්නවා.
ගරු ස්වාමීන් වහන්සේ, කායේ කාය අනුපස්සනාව කියන මම දේශනාවක අහලා තිනවා. ආස්වාදකය විපාකකය කියලා. ඒක පොඩ්ඩක් පැහැදිලි
කරන්න. මොකද්ද?
ආස්වාදකය හා විපාකකය කියලා. එහෙම එකක් තියෙනවද?
එහෙම එකක් තියෙනවා අටුවාවේ. ත්‍රිපිටකයේ තියෙන්නේ ආස්වාස පස්වාස. මේක මහා රාහුල වාද සූත්‍රයේ තමයි මේක පැහැදිලිවම විග්‍රහ කරලා තියෙන සූත්‍රය. අපි මහා රාහුල වාද සූත්‍රයේ මේ ආස්වාස පස්වාස විග්‍රහ කරනවා. දැන් ආස්වාදකය කියන එක එකක්. ඒ කියන එක ඔය ආස්වාසකය නෙමෙයි. ආස්වාදය ඒක මොකද්ද? අපි ඇහැ පිනවන එක, කන පිනවන එක. දැන් අපි ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපේ ප්‍රියමනාප නම් මధుර නම් ඒ රූපය අපි කරන්නේ මෙහෙම. දැන් අර කැමරාවක ටික් ගාලා ෆොටෝ එකක් ගන්නවනේ. කැමරාවෙන් අර ටික් ගාලා ෆොටෝ එකක් ගන්න වගේ අපි ඉඳගන්න. අපි ලස්සන රූපයක් දැක්කොත් ඔය ෆොටෝ එක අපි හිතමුකෝ ගෑන් ළමයෙක්ව දැක්කා කියලා අවුරුදු 18-20දී අපි ඔය ළමයාගේ ෆොටෝ එක ට්‍රික් ගාලා ෆොටෝ එකක් අරගෙන කොහෙද තැන්පත් කරගන්නේ? තමන්ගේ චිත්ත සන්තානේ තැන්පත් කරගන්න. ඊට පස්සේ ඔය ගෑන් ළමයා ගියා. දැන් ගෑන් ළමයා දෙන්නේ නැහැ. හැබැයි අර තමන් තැන්පත් කරගත්ත අර ෆොටෝ එක ඇතුලේ චිත්ත සන්තානේ තියෙනවා. එළියට ගන්නවා, බලනවා, ආයි දානවා. එළියට ගන්නවා, බලනවා, ආයි දානවා. අන්න ආස්වාද, අන්න විපාකේ. දැන් මේක තමයි ඇහෙන් රූපයක්, කනෙන් ශබ්දයක්, නාසයෙන් ගඳ සුවඳක්, දිවෙන් රසක්. ඒක තමයි අර දීගංවා. දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගත්ත, පුහුණු කරගත්ත, තැන්පත් කරගත්ත දේවල් තමයි මේ අලුතෙන් අපි ආස්වාදය කරන්නේ, ආස්වාද විඳින්නේ. ඒවා විපාක. ඒක හැබැයි අපේට කැමති, අපි කැමැතිසේ අපේ අර චිත්ත සන්තානය ඇතුළට ගත්ත අර කැමරාවෙන් ෆොටෝ එක වෙනස් වෙන්නේ නැහැ, වෙනස් කරන්නත් බෑ. හැබැයි අර ඇත්ත රූපය දවස ගානේ වෙනස් වෙනවා, වයසට යනවා, පැහැරෙනවා. සියලු දේ සබ්බේ ධම්මා අනත්තාති වෙනවා. මේකේ වෙනස මේකයි. දැන් අර අපි ඇතුළට ගත්ත දේ නිච්ච වෙලා, සුඛ වෙලා, අත්ව වෙලා, අස්මිමානෙන් මේක තැන්පත් කරගෙන ඒක තමා අපි ආස්වාදයේ විඳ විඳ ඉන්නේ. මේක තේරුම් නොගැනීම තමා අනිච්ච දුක්ඛානත්ත තේරුම් නොගැනීම. නිච්ච සුඛාත්ත කියන අසමානෙන් කටයුතු කිරීම. ඉතින් ඒක නිසා සියලු පුද්ගලයෝ මේ අතීතය තුල ඉන්නේ. අතීතයේ අපි අර නිච්ච කරගත්ත අර ආස්වාදයේ ඇහෙන් දැක්ක රූප, කණෙන් අහපු රූප, ශබ්ද රූප, නාසයෙන් ගත්ත ගඳ සුවඳ රූප, දිවෙන් ගත්ත රස රූප, කයෙන් ගත්ත පොට්ටබ්බ, මනසෙන් ගත්ත ධම්ම රූප සියලු දේ අපි චිත්තසංතානේ තැන්පත් කරගෙන ඒවට සංසන්දනය කර කර බල බැලී ළම සියලු කටයුතු කරන්නේ. ඒක තමයි අර අපි කියේ මිම්මක් හදා ගන්නවා කියලා. ඒ මිම්ම තමයි අර අපි දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත හදාගත්ත මේ තමන්ගේ චිත්තසංතානේ තියෙන මේ මිම්ම මැනීම මේ ප්‍රිය අප්‍රිය බව. අපි දැන් අර ප්‍රිය දේවල් විතරක් නෙමෙයි අප්‍රිය දේවලුත් ඔය වගේම අප්‍රිය රූපයත් අපි ෆොටෝ එකක් අරගෙන මේ තරහකාරය කියලා නිච්ච කරගෙන තැන්පත් කරගෙන අපි රූපය වෙන අර අපි චිත්තසංතානේ තැන්පත් කරගත්තට පස්සේ ඕක වෙනස් කරන්න වෙනස් නොකරන තාක්කල් නිච්චසේ සුඛසේ අත්ථසේ අසුමිමානෙන් අපි දුක් විඳිනවා, අනාත වෙනවා, මේ අසාර බවට පත් වෙනවා. මේක තමයි බුද්ධ දේශනාවේ හරය. ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වා නහි සීල වතං හෝති අට්ඨකරා තීන පදා සම්බුද්ධේන පකාසිතා කියලා. ඒ කියන්නේ බුදුවරයෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මේ සිල්වතක් කියලා දෙන්න ප්‍රකාශ කරන්න නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අට්ඨකරා තීන පද ප්‍රකාශ කළා. ඒකේ හරය අට්ඨය විග්‍රහ කරලා දේශනා කළා මග විවුර්ත කරන්නටයි කියන එකයි තේරුම.
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස, මම අහලා තියෙනවා මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාපත්‍ය සංඛාරා, එතනදී සංඛාර බෙදලා පෙන්නනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර හැටියට. මෙතනදී මේ කාය සංඛාර හැටියට පෙන්නනවා ආස්වාස ප්‍රස්වාස.
ඔව්, ඒක ඇත්ත. ආස්වාස කියන්නේ මොකෝ? ඇතුළට වැරදි දෙයක් ගත්තොත් මොකද්ද? ඒක අස්සකලොත් අපි නැවත නැවතත් ඒක ඇතුළට ගත්තොත් ඒක ආස්වාස. ඒක ප්‍රහාණය කළොත් පස්වාස. ඒක හරි. දැන් මේක මේ අස්සපස්ස කියන එක ඇතුළට ගැනීම සහ පිටකිරීම. දැන් හුලනොත් ඇතුළට ගැනීම පිටකිරීම. නමුත් මේ හුලන් ඇතුළට ගන්න එකකින්, එක දොරකින්. අනිත් දොරවල් ඇහත් දොරක්, කනත් දොරක්, දිවත් දොරක්, කයත් දොරක්, විශේෂයෙන්ම මනස ඒ දොරවල් පහ වගේ 11 ගුණයක් බලවත් දොරක්. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. දොරවල් එක නෙමේ තියෙන්නේ. පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා උජුං කායං පණිදා. දොරවල් 6ක්ම තියෙනවා ඇතුළට. මේ කුණු, මේ කෙලෙස් ගති, මේ ප්‍රිය දේට ඇලීම, රාගයේ අප්‍රිය දේට ගැටීම, ද්වේෂය ප්‍රිය අප්‍රිය අතර මැනීම, මෝහය මානෙන් කටයුතු කරන. ඒක නිසා 6 දොරෙන්ම වැగిරෙන ජබ්බි සෝදන සූත්‍රය මේක තවත් පැහැදිලි කරලා තියෙනවා. ජබ්බි කියන්නේ කෙලෙස් දොරවල් 6කින්ම වැగిරෙනවා. ඒ 6ම සුද්ධ කරන්න ඕන, පිරිසිදු කරන්න ඕන. 6 දොරෙන්ම වැగిරෙන කෙලෙස්.
අවසරයි අරහතුන් වහන්ස, මේ වර්තමාන මොහොතේ අපේ මුඛ 6ට අරමුණු වන ආගන්තුකේන උපකිලිට්ඨේන නිසා උපදින්නට යන වේගය, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය අනුත්පාද නිරෝධය කිරීම කියන්නේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාදයේ තියෙන නාම රූප නිරෝධයමද?
දැන් අවිද්‍යා මූල පටිච්චසමුප්පාද විග්‍රහයේ තියෙනවා පියවර 9ක්. ආදී නව අවස්ථාවකදී අපිට නිරෝධ කළ හැකි ඕනම අවස්ථාවක සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවා 9ක් අවස්ථා තියෙනවා නිරෝධ කරන්න. සම්මාදිට්ඨි සූත්‍රයේ 15ක්ම තියෙනවා. නමුත් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ අවස්ථා 9කදී මේක වැඩි වර්ධනය වෙලා සම්භවං කියන හේතුම් පටිච්ච සම්භූතං කියන තත්වයට පත් වෙනවා. මේ හේතුම් පටිච්ච සම්භූතං වෙන්නේ පළවෙනි අවස්ථාව අවිද්‍යා, දෙවෙනි අවස්ථාව සංකාර, තුන්වෙනි අවස්ථාව විඥාන, හතරවෙනි අවස්ථාව නාම රූප, පස්වෙනි අවස්ථාව සලආයතන, හයවෙනි අවස්ථාව සම්පස්ස, හත්වෙනි අවස්ථාව වේදනා, අටවෙනි අවස්ථාව තණ්හා, නවවෙනි අවස්ථාව උපාදාන. මේ නමේ පහුකොළොත් වෙන්නේ මොකද? සං භවಂತಿ. අර භව සකස් වෙනවා. රාග භව, ද්වේෂ භව, මෝහ භව තුනම ඔතෙන්දි සකස් වෙනවා. ඔය අවස්ථා එකකින් හරි අවිද්‍යා නිරෝධෝ භව නිරෝධෝ, සංකාර නිරෝධෝ භව නිරෝධෝ, විඥාන නිරෝධෝ භව නිරෝධෝ, නාම රූප නිරෝධෝ භව නිරෝධෝ, සලායතන නිරෝධෝ භව නිරෝධෝ, සම්පස්ස නිරෝධෝ භව නිරෝධෝ, වේදනා නිරෝධෝ භව නිරෝධෝ, තණ්හා නිරෝධෝ භව නිරෝධෝ, උපාදාන නිරෝධෝ. දැන් අපි ගම්මුකෝ සංකාර නිරෝධෝ. ආයි වෙන මොකක්වත් ආයි යන්නේ නැහැ, දිගට රෝධ ගහන්නේ නැහැ. සංකාර නිරෝධෝ කෙලින්ම භව නිරෝධෝ. භව නිරෝධෝ ජාති ජරා මරණ ඒව මේත සං ධම්මානං සමුදයෝ හොති. ඉවර. අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවන්ති වෙන්නේ නිරෝධ නොකොළොත්. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය ක්‍රියාත්මක කළොත්. එතකොට එක තැනකදී හෝ නිරෝධ කරනවා නම් ඒ නිරෝධ කිරීමත් සමග භව නිරෝධෝ, භව නිරෝධ කිරීමත් සමග වෙන්නේ දැන් අර සම්භවන් නෙමෙයි දැන් බුද්ධ ජාති, බුද්ධ භව, බුද්ධ ජාති. භව උදුරා දමන්නට උපකාරක ජාති තියෙන්නේ එතෙන්. එනිසා කුසල මූල පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ බුද්ධ ජාති, බුද්ධ භව.
හරිතුන් වහන්ස, මට දැනගන්න පුළුවන්ද ආරඤ්‍ය ගතෝවා කියන එක තව ටිකක් විස්තර කරලා?
දැන් මේකට සූත්‍රයක් තියෙනවා, අරණ විභංග සූත්‍රය. අරණ විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා රණ, අරණ, සරණ, විහරණ සියලු රණ අරණ විග්‍රහ කරලා තියෙනවා. මේවා සූත්‍ර වලින් බුදුහාමුදුර විග්‍රහ කරලා තියෙනවා, නැතුව කොහෙවත් හංගලා නැහැ. මේවා තෝරලා ගන්න ඕනේ හොයලා. කොහෙද තියෙන්නේ? අරණ, රණ, අරණ විභංග සූත්‍රයේ තියෙනවා. මේකේ දැන් මේ අපි දැන් අද කියනවානේ බුදු සරණයි කියලා. මේ අරණ විභංග සූත්‍රයේ යම් කිසි කෙනෙක් නිවැරදිව කිව්වොත් අපි මේ දැන් බුදු සරණයි, ධම්ම සරණයි, සංඝ සරණයි නම් ආයි නම් කියන්න. මොකද්ද මේ සරණ කියන්නේ? රණ බව සරණ කරගත්ත. මේ අරණ විභංග සූත්‍රය කියවන්න ඕන. මේ අරඤ්ඤගතෝවා, රඤ්ඤගතෝවා, අරණ විහරණ සියලු දේ තේරුම් ගන්න. ඉතින් ඒක නිසා ත්‍රිපිටකේ වා ඔක්කොම කියලා තියෙනවා. මේවා තේරුම් නොගත්තට අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ අරඤ්ඤ කියන එක ක්‍රියාපදයක්. අරණ, රණ, අරණ. අරඤ්ඤ කියන්නේ ක්‍රියාපදයක්. නමුත් ඒක දැන් අපි නාමපදයක් බවට පත් කරගෙන සිංහලට පරිවර්තනය කරගන්නකොට සියලු දේ ක්‍රියාපද නාමපද බවට පත් කරගෙන තියෙනවා බුද්ධ ආගමේ. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන නත්තිමේ සරණං අඤ්ඤං, බුද්ධෝමේ සරණං වරං, ගච්ඡාමි සරණං බුද්ධං. ගච්ඡාමි සරණං බුද්ධං. මේ ක්‍රියාපද තුනක්. ගච්ඡාමි සරණං බුද්ධං. ක්‍රියාපද තුනක්. නමුත් දැන් අද අනිත් පැත්ත කණපිට ගැහුවාම බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට බුදු සරණයි කියලා අද වැරදියට මේ විග්‍රහ කරනවා, ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බුදුහාමුදුරන්ට අපිට සරණ වෙන්න බෑ. අපිට සරණ වෙන්න නම් අපි මේ මාර්ගය, මේ චර බව නම් කරන්න ඕන, නැති කරන්න ඕන. චර බව නැති කළොත් භව උදුරා දමන්න පුළුවන්, බුද්ධං වෙනවා. නැත්නම් කවදක්වත් බුද්ධං වෙන්න බෑ. ධම්මං වෙනවා කියන්නේ හේතුඵල ධර්මයට බහාගල්පා බලා චර බව නැවතීම, සංසාර සම්බන්ධයේ ගසා දමා සංගං වෙන්න චර නම් වෙන්න ඕන. කාමාවචර, රූපාවචර, අරූපාවචර බව තුනම චර බව නම් කරන්න ඕන, නැති කරන්න ඕන. චරණ ධර්ම කිව්වේ ඒක. ඒක නිසා මේ සියලු දේ ත්‍රිපිටකේ විග්‍රහ කළා තියෙනවා. ඉතාම පැහැදිලිව නිවනට උපකාර වන ආකාරයට කොහේ හරි තැනක තව සූත්‍රයක එක තැනක ගැටලුවක් තියෙනවා නම් ඒක තව තැනක විග්‍රහ කරලම තියෙනවා. බුදුහාමුදුරුවෝ කොහෙවත් ගුරු මුෂ්ටියක් තියාගෙන නැහැ. තව තැනක විග්‍රහ කළා තියෙනවා. පස්සේ කාලෙක මේ සියලු සූත්‍ර ධර්ම දැන් අපි පේලකට හදලා පවත්වාගෙන යන නිසා අපි හිතන්නේ මේ එක සූත්‍රයක් කියලා. නමුත් මේ සියලු දේ තියෙන්නේ එකම හේතුඵල ධර්ම, ආන පාන අස්සපස්ස ධර්ම කියන ඒවාමයි තියෙන්නේ. හෙට කියා දෙන්නම් ඒක. හෙට සම්පජඤ්ඤ පබ්බේ කියා දෙනකොට ඒක කියන්නම් හෙට.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ අනුප්පාද නිරෝධයේදී අපි කරන්නේ යම් කිසි හේතුවක් පටිච්ච වීමට පෙර සමුදේ වීමට පෙර
සමුදේ වීමට පෙර
නිරෝධ
අනුප්පාද වශයෙන් නිරෝධ
කරන්න. එතකොට
සමුදේ වුණාට පස්සේ එහෙම නිරෝධ කරන්න
බෑ.
සමුදේ වුණාට පස්සේ වය ධම්මා වැය වෙලා යනවා මිසක් සමුදේ වුණ දෙයත් ඉතුරු වෙන්නේ නැහැ. නවතින්න, පවතින්න.
එතකොට
සමුදේ ධර්මයක් වය ධම්ම. හැබැයි සමුදේ වෙන්නට පෙර අපිට පුරුංගම තියෙනවා නිරෝධ.
එතකොට අර අනුස්ෘති සත හතර යොදාගෙන
තමයි හතර අනුපස්සනාවෙන් සතර අනුස්සති වලින්ම කරන්නේ. අනුසය උපදින්නට පෙර සමුදේ උපදින්නට පෙර අනුසය නිරෝධ කිරීම. නෝපදවාම අත්තරීම කියලා සිංහලෙන් කියමුකෝ. එතකොට හරි.
එතකොට අවිද්‍යාව
දැන් අපි අපිට තේරෙනවා අපේ හිතට නොගැලපෙන දෙයක් අපේ ඇහැට රූපයක් දැක්ක අපිට ගැලපෙන්නේ නැහැ, පෑහෙන්නේ නැහැ, සීහෙන්නේ නැහැ. අපිට අර මේ අපිට ඒක කැමති වෙන්නේ නැහැ. ඒක අපි දැක්ක රූපයක්. මේක නිසා දැන් අපි සංචේතන පැහැත්තුවත් වෙන්නේ මොකද? රවුම් ගැහුවොත් අපේ හිතේ දෙවෙනි වේශයක් සම්බන්ධතාවයක් හැටියට අලුත් තත්වයකට පජානාති වෙනවා. එතකොට අපි ඒක දැනගන්න ඕන. අපේ හිතේට දැන් එන්න වෙන්නේ මේ එන්නේ විෂ මේ ගෝර සර්පේ. ඒක දැකලා ඒක තමයි පජානාති. ඒක අර තරහ ඇවිසෙන්නට පෙර තරහ ගතිය ඇතුළට ගන්නට පෙර අපි ඒක මෙත්තානුස්සතිය වඩලා අනිච්ච දුක්ඛානත් මෙනෙහි කරලා නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න ඕනේ. මෙතන තියෙනවා පියවර කීපයක්. නිබ්බිදා කියන තත්වයට පත් නුනොත් ඒක කපල යන්නේ නැහැ, කැපෙන්නේ නැහැ.
එතකොට ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීමක් මේ කියන්නේ දැන් මෙතෙන්දී ඒ වගේ නිරෝධ කරන්න හදනකොට මගේ හිත හිටිනා වගේ ඔහි නැවතිලා මං කරන්නේ දැන් මොකද්ද කරන්න ඕන කියන එකවත් හිතට එන්නේ නැහැ. ඒක විඥානයේ මේ
ඒක විඥානයේ වංචක ධර්මයක්
කිරීම.
ඔව්. විඥානයේ හදන්නේ වහන්නමයි.
එතකොට මොකද්ද මං කරන්න ඕන?
කරන්න ඕන මේකේ හරියටම තමන් අර පරිමුඛන් සතින් උපට්ඨපෙත්තා සතෝ අස්ස සති සතෝ පස්ස සතිම කරන් තමයි අනිපාර අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ
උපාදී
තමයි මේකේ කරන්න තියෙන්නේ.
ඒක ටිකක් කරනකොට
ඒක ටිකක් කරනකොට ඕක හිත පදම් වෙනවා. ඒකට පට්ඨාන වෙනවා. පට්ඨාන කියන්නේ පදම් වෙනවා. ඒ අනුව හරියනවා. මේ හිත පදම් කරගන්න. දැන් හිත පුරුදු කරගෙන පුහුණු කරගෙන පදම් කරගෙන තියෙන්නේ මොකටද? දැන් ඔව් අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැරදි අහක යන කුණු එකතු කරගන්න තමයි දැන් හිත පදම් කරගෙන පට්ඨාන කරගෙන තියෙන්නේ. මේ තියෙනවා සූවිසි පට්ඨානයක්. මේකේ 16ක් තියෙනවා අකුසල මූලයෙන් පට්ඨාන පදං හිත පදං කරගත්ත අර පට්ඨාන ප්‍රකටනේ සූවිසි පට්ඨානයන් තියෙන්නේ. අටක් තියෙනවා මේ කුණු මුල් තුන උදුරා දමන්නට හිත පදං කරගන්නා ක්‍රමය. 16ක් තියෙනවා අකුසල මූලයෙන් පෘථග්ජන අවිද්‍යා මූලයට 16යි කුසල මූලයට 8යි. ඔය සූවිසි පට්ඨානේ හොඳට ඔන්නම් කියවල බලන්න. පට්ඨාන ප්‍රකරණ ග්‍රන්ථවල ඔක්කොගෙම තියෙන මේක. ඔයිටින් තේරුම් ගන්න මේක හුඟක් අමාරුයි. ඒක මේක තේරුම් ගත්තාම තමයි ඔය පට්ඨානේ කියා කියවගේ වින්නවා මිසක් මේකේ අර්ථයක් ධර්මයක් නිරුක්තියක් තේරුම් ගන්න ඔය ඉතින් මේ එකයි කරගන්න ඕන එකයි කරගන්න තියෙන්නේ. මේ සියලු දේ දැනගන්න ඕනේ නැහැ. දැනගන්න ඕන අස්සපස්ස ආනපාන කරන්න පමණයි.
ගරුණීය ස්වාමීන් වහන්ස, දැන් පටිච්ච කියන්නේ කැමැත්තෙන් බැඳෙනකනේ, කැමැත්තෙන් බැඳෙන නිසා තමයි අපි ඇලෙන්නේ.
ඔව්. ගැටෙන්නත් ඒකයි. බැන් මුලා වෙන්නත් ඒකයි.
දැන් පටිච්ච කැමැත්තෙන් බැඳෙන්නත් ඊට කලින් තවත් හේතුවක් එන්න ඕන නේද? ඒක නේද අපි දකින්න ඕන.
ඒක තමයි පුරුද්ද. මොකද්ද? දැන් පුරුදු වෙලා පුහුණු වෙලා පදම් කරගෙන හිත තියෙන මොකකටද? අර ඇහැ පිනවන්න. ඇහැ පිනවා පිනවා ආස්වාදයක් ලබන්න. කන පිනවන්න. පිනවා පිනවා ඒ වගේම අපි අර අනිත් පැත්තේ විඳවා විඳවා අපි කටයුතු කරන්න පුරුදු වෙලා තියෙනවා. මන මන කටයුතු කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක තමයි පුරුද්ද. ඒ පුරුද්ද නිසා තමයි අපි පටිච්ච වෙන්නේ. තුන් ආකාරයකටම පටිච්ච වෙනවා.
කැමැත්තෙන් බැඳෙන කලින් ඒ පුරුද්ද දක ගන්න ඕනේ.
ඔය පුරුද්ද තමන් ගාව තියෙන බව මෙතෙක් තමන් දැනගත්තේ නැහනේ. දැන් දන්නවනේ. තමන් මේ සංසාරෙම පුරුදු කරගෙන පුහුණු කරගෙන ආවෙ මොනවද ඔය? වැරදි ගති. දැන් අපි ඒ වැරදි ගති වැරදි බව තේරුම් ගන්න ඕන. ඒක මේ ත්‍රිපිටකේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා.
අරහතුන් වහන්සේ ආදීනෝයයි ආස්වාදයයි දෙක දුටු විට උපේක්ෂාවට එන්න පුළුවන්ද?
නිස්සරණයට එන්න පුළුවන්. ආදීනව ආස්වාදය ආස්වාදය හැටියට දැක්කොත් ආස්වාදය තුල සෙවණැල්ලසේ ආදීනවයක් අර නව අවස්ථාව උදා වෙලා අනිච්චං දුක්ඛං විපරිණාම තත්වයට පත් වෙන බව තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට කරන්න තියෙන්නේ ආස්වාදයෙන් වෙන් වෙන්න, චන්ද්‍රාග විනේහි පිහිටා චන්ද්‍රාග ප්‍රහාණය කිරීමෙන් නිස්සරණයට පත්විය හැකියි. ඒ සඳහා අර සමුදය නිරෝධ කළ යුතුයි. නැතුව ක්‍රමයක් නැහැ. ඒ නිසා ධර්මය නිවන උතනමයි. වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා නිස්සරණය කියන එක තමයි නිවන. චර බව සහ මුලින්ම නැති කිරීම නිස්සරණ.
අවසරයි අරහතුන් වහන්ස, බය කියන දේ මේ රාග දේශ මොහ කුණමුල් තුන තුලම තියෙනවා.
දැන් අපි යමක් කැමැත්තෙන් අල්ලගත්තාම මේක මට අහිමි වෙයිද නැති වෙයිද කවුරුවක් ගනීද? මට දැන් මම බොහොම ආදරෙන් දරුවෙක්ව හරි ඉඩමක් කඩමක් හරි රත්තරම් බඩුවක් හරි උපාදානය කරගන්නවා. මේක අල්ලගත්ත මොහොතේ ඉඳන් එක බරක්ද? ඒක නැති වෙයි කියලා බයක් තියෙනවද? ඒක නිසා බැම්මකට බැඳුණාද? දැන් ඔක උපාදානය කරගත්තේ නැත්නම් බයකුත් නැහැ, බරකුත් නැහැ, බැම්මකුත් නැහැ, හැබැයි බලයකුත් නැහැ. ඔක්කොම බයන්නේ එන කටයුතු කිසිවක් නැහැ. බය, බර, බැම්ම, බලය. ඒ සියලු දේ තියෙන්නේ උපාදානය තුල.
මේ බය කියන එක අරහතුන් වහන්සේ චිත්තක්ෂණයකමුත් ඇති වෙනවා. දැන් අපි අපි හිතුවොත් අපි සර්පයෙකුට බයයි. එතකොට එකපාරම සර්පයෙක්
එක්ක ගමන. ඒ බය මොකද්ද? ඒ බය අර ඒකේ විරුද්ධ වචනේ මොකද්ද? අබය. දැන් මේ මරණ බය තමයි ඔය තියෙන්නේ. මොකද්ද බය? මරණ බය. දැන් අපි බය අබය. අබය කියන්නේ බය අත්හරිනවා. දැන් තමන් දැන් සතෙක් දන්නවනම් අපි හිතමුකෝ කොහේ හරි අහිංසක සතෙක් නායක හරි පොළඟේ හරි මොකෙක් හරි ඌව මරන්න නැති බව ඌ දන්නවනම් ඌගේ බය නැති වුණ ගමන් ඌ දෂ්ට කරන්නෙත් නැහැ, කන්නෙත් නැහැ. ඌ බොහොම මෙල්ල වෙනවා. ඒ වගේ තමයි සියලු දැන් බල්ලු. ඔය කැලේ ඉන්න සත්තු උනත් අලි සියලු දෙනා අපේ හිතේ තියෙනවනම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා අපි අර ඒ සතාට අබේ දානීය දුන්නා. එතකොට ඒ සතා තුල බයක් ඇති වෙන්නේ නැහැ. ඒ සතා විරුද්ධව වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් අපේ හිතේ බයක් තියෙන නිසා තමයි අපි අර සතාව මරන්න, විනාශ කරන්න, ගහලා පන්නන්න හදන්නේ. මේ සියලු දේ මේ බය අභය මේක තේරුම් ගත යුතු දෙයක්.
අරහතුන් වහන්සේ මගේ ගැටලුව මේ චිත්තක්ෂණයක් තුල ආදීන අවස්ථාව තියෙනවද? චිත්තක්ෂණයක් තුල මේක මොහොතින්ම
ඉතින් චිත්තක්ෂණයක් තුල
ආදීන අවස්ථාවම තියෙනවද?
තියෙනවා. දැන් එක වේගයකින් අපි දන්නේ නැතුව අර සංකාර අවිද්‍යාව නිසා උපදින සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන සම්භවන්ති කියන තත්වයට පත් වෙනවා. ඔය අට අවස්ථාව මෙහෙම කරනකොට සිද්ධ වෙලා ඉවරයි. මම උදාහරණයක් කියන්නම්. හරිද? ඔන්න දැන් අපි පාරේ යනවා. ඈ? අපි පාරේ දැන් යනවා වෙන මොනවා හරි කඩේ යනවා මොනවා හරි බඩුවක් ගේන්න හරි කොහේ හරි යනවා. එක පාට අපිට අහල කඩේක හරි ගෙදරක හරි වඩේ බදින සුවඳක් ආවා. වඩේ බදින සුවඳක් ආවේ. කොහටද මේක ස්පර්ශ වුණේ? පස්ස සම්පස්ස වුණේ කොහටද? නාසයට. නාසයට සම්පස්ස වුණ ගමන්ම අර සුවඳ දැන් තමට අර දීර්ඝ සංසාරේ පුරුද්දක් තියෙන නිසා වඩේ කාලා වඩේ සුවඳ දැන් එක පාට වඩේකේ නම එනවද? වඩේ කියන නම තමන්ට එක පාට සිහිපත් වෙනවද? දිවට කෙල උනනවද? වඩේකේ කරකර ගන්න සද්දේ සද්ද අර රස එනවද? පාට වර්ණයේ වඩේකේ රුවඳ රස සියලු දේ හයටම එනවද නැද්ද? ඔය තමයි පටිච්චසමුප්පාද අවිද්‍යා මූලෙන් ක්‍රියාවලිය. එතකොට අර විඥාන සංකාර නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා සියලු දේ එනවා. ඊට පස්සේ අර වඩේක හොයාගෙන යන්න යනවා කඩේ යෑම නවත්තලා. දැන් වඩේ අයිතිකරු බවට අර බව සම්බව. ඊට පස්සේ වඩේ කෑම අර බඩේ අමාරු හැදෙනවා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමන සුපායාස සම්බව. මේ ඔයගෙනුත් කිව්ව හැකි මේ පටිච්ච සමුප්පාද විග්‍රහය. මේක මහා අපබ්‍රංශයක් නෙමෙයි. ඒ වුණාට අර රේණුකානේ හාමුදුරුව පටිච්ච සමුප්පාද විවරණය කියලා අපබ්‍රංශ පොතක් ලියලා අර විසුද්ධි මාර්ගයේ තියෙන වැරදි දේ ඉදිරිපත් කළා. මේ පටිච්ච සමුප්පාද විග්‍රහය භව තුනකට භව චක්‍ර තුනකුත් හදලා පෙර භවයට කොටසයි මේ භවයට කොටසයි මතු භවයට කොටසකුත් දැම්මා. ඔය පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය මේ තප්පරයක් තුල එක මොහොතක් තුල ඔය අවස්ථානමේ පහු කළා. වැඩේ අයිතිකාරයක් වෙලා අර සියලු දේ සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා මොහොතක් මොහොතක් පාසාම මේ උපපජ්ජති කියන තත්වයට පත් වෙනවා. මේ පටිච්ච සමුප්පාද විග්‍රහය කිසිසේ තේරුම් නොගත්ත පුද්ගලයෙකුට මේක කරන්න බෑ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාද විග්‍රහය ශේෂයක්වත් තේරුම් ගත්තේ නෑ. අවසානේ කියලා තියෙනවා මම මේ පටිච්ච සමුප්පාද විග්‍රහයක් කරන්න ගිහිල්ලා විසුද්ධි මාර්ගයේ අවසාන ඡේද 4 තුල මේක තියෙනවා කියලා. මම මූදක අතර මං වුණා නූල් බෝලයක් පටලවා ගත්තා වගේ මේ පටිච්ච සමුප්පාද විග්‍රහය මං අල්ලගෙන කරන්න ගිය වැඩේ කියලා. ඒකම තමයි රේණුකානේ හාමුදුරු අල්ලගෙන අර පටිච්ච සමුප්පාද විවරණය කර අර විසුද්ධි මාර්ගයේ ගුරු කොට ගරු කොට මේක විනාශ කළා විකෘති කළා. ඒ නිසා මේ පටිච්ච සමුප්පාද විග්‍රහයක් එහෙම ඔය පොත්වල මොකක්වත් නැහැ. පටිච්ච සමුප්පාද විග්‍රහය කියන මේ බුද්ධ දේශනාවේ තියෙන එක විනාඩියක් තප්පරයක් තුල හිතක් තුල මේ සියලු අවස්ථා නම්ය ඇති වෙලා සමුදය බිහි වෙලා සම්බන්ධතාවයක් අලුතෙන් ඉපදගෙන අර දුකට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාස සියලු දේ අලුතෙන් උපදිනවා සම්භවන්ති.
නරතර ආමුදුරන් වහන්සේ මම මේ ළඟදී කතාවක් ඇහුවා. මේ රේණුකානේ ආමුදුරුව ලියපු පොත් ටික උන්වහන්සේ අවසන් අවස්ථාවේ කිව්වලු.
ඔව් කියලා තියෙනවා.
පුච්චල දාන්න කියලා.
ඔව් එහෙම කියලා තියෙනවා. නමුත් ඒ වෙනාට ඒක ව්‍යාපාරයක් බවට පත් කරගත්තාට පස්සේ මිනිස්සු මේ පොත් මුද්‍රණය කර කර දහම් පාසල් වලට දීලා පුස්තකාලේ ඒක ඊට පස්සේ ආපු ඈ ඒක ආදායම් මාර්ගයක් කෝටි ගණන් හෙව්ව පොත් තිබුණා. ඒකයි ඒ වගේ හුඟක් අයට අවසාන මොහොතේ හරි තේරෙනවා මේ තමන් මේ වගේ යමක් වැරදියට කරලා තියෙනවා කියන්නේ.
අවසරයි අරියතුන් වහන්ස තුම්බියේ පොඩ්ඩක් තේරුම් ගන්න.
රාග දේශ මොහ වෙන මොකක්වත් නෙමෙයි තුම්බිය. මොකද්ද? රාග බිය, ద్వේෂ බිය, මෝහ බිය. වෙන මොකක්වත් නෑ තුම්බිය. වෙන කිසිම බියක් මේ විශාලා මහනුවර කියන්නේ මොකද්ද? ඔය බමයක් වමන ශරීරෙක ගුඩුව තියෙන හදවතට එන තුම්බිය තමා. පොළොවට මොනවාද ගොඩනැගිලි වලට ගහකොළ වලට බියක් තියෙනවද නැහනේ. තියෙන්නේ මේ විඥාණයෙන් කටයුතු කරන, මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන මේ වමයක් වමන වූ ශරීර කූඩුවටයි මේ සියලු බිය බය. ඔය බිය කිව්වේ බය තමා, බර බැම්ම බලේ, ඒ සියලු දේ තමා බය, වෙන මොකක්වත් නෙමෙයි. අපි යමක් උපාදානය කරගත්තාම ඒක කැමැත්තෙන්මයි උපාදානය කරගන්නේ. ඒ උපාදානය කරගත්ත දේ සදහටම පවත්ව ගන්නයි අපේ කැමැත්ත. අපේ වසඟේ අපිට ඍෂිසේ මනාපසේ නිච්චසේ සුඛසේ අත්තසේ උපාදානය කරගෙන පවත්ව ගැනීමයි සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ කැමැත්ත, ආශාව, අවශ්‍යතාවය. නමුත් ඒක කරන්න පුළුවන් දෙයක්ද නැහැ. ඒක තේරුම් ගත්තට පස්සේ ඔය කිසිවක්ම උපාදානය කරගන්නේ නැහැ, පරිහරණය කිරීමට පමණක් සීමා කරන. එච්චරයි, ඒකයි නිවන, වෙන මොකක්වත් නෙමෙයි. වොනම දෙයක් මේ ලෝකෙ තියෙන මේ පංචස්කන්ධය කියන පරිහරණය කරන්න පුළුවන්. උපාදානය කරගත්තොත් ණය වෙනවා, ඒක බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා. ඒක නිසා දැන් මේක මේ පංචස්කන්ධ උපාදානයයි දුක, වෙන මොකක්වත් නෙමෙයි. පංචස්කන්ධයේ දුකක් නෙමෙයි. පංචස්කන්ධය කියන එක මේ චත්තාරෝ මහා භූත මේකේ ලෝකේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන එක ලෝකෙ හිටිච්ච.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මේ සමුදය කියන්නේ මොකද්ද?
ඈ?
සමුදය
සම්බන්ධතාවයක්, අලුතෙන් උදය වීම, උපත ලැබීම, අලුතෙන් සකස් වීම. මේකට කියනවා සම්භවං, සම්භූතං, සංඋදය, සංදිවීම, බද්ධවීම. මේ නොයෙකුත් වචන වලින් මාගදී භාෂාවේ විග්‍රහ කරලා තිනවා. දැන් අපි ඇහෙන් ලස්සන මලක් දැකලා ඒ මල් ගහ අපේ ගෙදර ගෙනත් තියාගත්තොත් මොකද වෙන්නේ? සමුදේ සම්බන්ධතාවයක් ඇති කර. කඩේ යනකොට ෂෝකේස් එක ඇඳුමක් තිබ්බ ගත්තොත් මොකද වෙන්නේ? අර ඇඳුමට සම්බන්ධ වුණා, අයිතිකාරය වුණා. ඒ වගේම තමයි අපි ශබ්දයක් ඇහුවාම හොඳ සින්දුවකට ඒ සින්දුවට අපි සම්බන්ධයක් ඇති වුණොත්, නැවත නැවත අහන්න කැමති වුණොත් ඒක සමුදේ. ඒක නිසා ඇහෙන් බලන රූප, කනෙන් අහන ශබ්ද රූප, නාසයෙන් ගන්න ගඳ සුගඳ, ඒ වගේමයි දිවටත් සමුදේ වෙනවා. අපි කැමති දෙයක් දැන් රස පළතුරක් හරි, එළවලුවක් හරි, කෑමක් හරි, කේක් හරි, මොකක් හරි කන්න අපි අර මේ ජීවා පටිච්ච රස කියන තෙන් පටිච්ච වුණොත් දිවෙන් රසක් බලලා ඒක සම්බන්ධයක් අලුතෙන් උපද්දවා ගත්තා. ඊට පස්සේ ඒක අපි නැවත නැවත රස විඳින්න ආස්වාදනය කරන්න ඒකේ කැමැත්තක් ඇති වෙනවා, පටිච්ච වෙනවා. ඒ නිසා සමුදය නිසා පටිච්ච වෙනවා, පටිච්ච නිසා සමුදය වෙනවා. සම්බන්ධයක් අලුතෙන් උපත ලැබීම මේ ඇහෙන් රූප, කණෙන් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් පහස, මනසින් ධම්ම හයටම සමුදය අලුතෙන් උපදී උපත ලැබෙන. ඒක තමයි මේ සංසාර රිය ගමන දිගින් දිගටම පවත්වන්නට උපකාර වෙන, උපස්තම්භක වෙන, උපපීඩක, උපඝාතක සියලු දේවල් වලට හේතුව ඔන්නේ සමුදය වීමයි. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියලු දේ මේ සමුදය උපදින්නට පෙර නිරෝධ කළොත් ඒක නිවන.
සතර මහා භූත උපාදාය රූප සතර මහා භූත කියලා කොටස් දෙකක් තියෙනවා මේ. අපි සතර මහා භූත වලින් උපාදාය රූප කියන්නේ දැන් අපි ඇහැට යම් කිසි දෙයක් රූපයක් දැක්කොත් පටිච්ච වුණොත් අපි ඒ ඉස්සෙල්ලා පටිච්ච කරගන්නේ වර්ණය, රූපය වෙන්නේ ඊට පස්සේ සංඥා මට්ටමට යනකොටනේ.
නමුත් දැන් ඕකේ නිමේෂයක්වත් තියෙන්නේ නැහැ මේ පටිච්ච වෙන්නේ. එකපාරට දැක්ක ගමන්ම රූප වේදනා සංඥා සංකාර විඥාන පහම එකටම gediya pitimmai පටිච්ච වෙන්නේ. නැතුව වෙන වෙනම විග්‍රහය කරලා විභංග කරලා පෙන්වලා දීලා තියෙනවා වෙනම. නමුත් එකටමයි අර රූපයක් නැතුව ඔය වේදනාවක් සංඥාවක් අර වර්ණයක් එන්න බෑ.
එතකොට අර උපාදාය රූප කියලා තියෙන්නේ
උපාදාය. දැන් මෙහෙමයි, චතුන්නංච චත්තාරෝ මහා භූත ආපෝ තේජෝ වායෝ පඨවි. ඊට පස්සේ චතුන්නංච උපාදාය රූපං. දැන් මම මගේ කොට මගේ වසඟයට ගත්ත ඒතං මම ඒසෝ ආමස්මි ඒසෝ මේ අත්තාති කියලා මට මම කොට මගේ වසඟයට ගත්ත කොටස
උපාදාය
රූප. දැන් ඔය රූප තව ඕන තරම් තියෙනවා. දැන් මගේ පොල් ගහ කියපු ගමම්ම ඒක මගේ උපාදාය රූපයක්. දැන් මේ පොල් ගස් තියෙනවා, මේවා මොනවද? චත්තාරෝ
මහා භූත.
ඒවා අපි උපාදාය කරගෙන නැත්නම් පොල් ගස් තියෙනවා. හැබැයි මම කොට මගේ කොට මගේ අයිතියක් නැහැ. දැන් අනුන්ගේ පොල් ගහක ගෙඩි කැඩුවට මට වේදනාවක් නැහැ. දැන් මගේ පොල් ගහේ කියන පොල් ගහේ ගෙඩි කැඩුවම හොරු ඇහිලා මට වේගයක් වේදනාවක් එනවා. මේක තමයි ඒ උපාදාය රූපය නිසා තමයි අපි ඒවා නැති වෙයි කියන බය බර බැම්ම තමයි තියෙන්නේ. දැන් උපාසකම්ම රත්තරම් බඩුවක් ගත්තා මගේ කියලා. ඔකේ තියෙන මොනවාද? ආපෝ තේජෝ වායෝ පඨවි. ඔය ඔකේ වෙන මොනවත් නැහැ. ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා තියෙන්නේ. ඉතින් ඔය රත්තරම් බඩුව අර උපාදාය රූපය හැටියට මම මගේ රත්තරම් බඩුවේ මාළය කියලා උපාදාය කරගත්ත නිසා අර බයක් වෙන්නේ මේක මැති වෙයිද කියන බරක් තියෙන්නේ.
විශේෂිත උපාදාය රූපය කියලා දෙයක් නැහැ.
ඈ
විශේෂිත දෙයක් නැහැ.
එහෙම කිසි දෙයක් නැහැ. තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා සුද්ධාස්තක පමනක්මයි. මේක දැන් ඉස්සරහට මේ ධාතු මනසිකාර පබ්බේ තියෙනවා, නවසීයුතික මනසිකාර පබ්බේ තියෙනවා, පටික්කුල මනසිකාර පබ්බේ තියෙනවා. මේවන් තේරුම් ගන්න පුළුවන් මේකේ මේ අර්ථය. බිමට බර වෙන කරුණු 10ක් මාරයට ණය වෙනවා. අපි මේ අර චත්තාරෝ මහා භූත වලින් මම කියලා කොටසක් උපාදානය කරගන්නවා. මම කෙලින්ම දැන් ඔය මේ ශරීර කූඩුවේ තියෙන මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන අධ්‍යාත්මික වශයෙන් මම කොට මගේ කොට පහක් උපාදානය කරගන්න. ඊට පස්සේ මගේ දරුවා, මගේ ඇඳුම්, මගේ ඒවා මම නෙමේ. ඒවා මොනවද? මගේ. ඒවත් තියෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, බාහිර පහක්. අධ්‍යාත්මික පහයි, බාහිර පහයි. 10ම නිසා බිමට බර වෙනවා. බිම් බර දස මාරසෙනක. ඒ මාරයට ණය ගැතිවන්නේ මේ 10ම උපාදානය කරගත්තොත් මම කියලා කොටස් 5යි, අර මගේ කියලා බාහිර කොටස් 5යි. මේ මගේ කියන කොටස දැන් මගේ දරුවෝ, මගේ ගේ, මගේ රත්තරන් බඩු, මගේ ඇඳුම් කැඳුම්, මේ සියලු දේ මගේ කියන බාහිර 5. එවන් තමයි වැඩියෙන් බර වෙන්නේ. දැන් මම කියලා කොටස් 5ක් තියෙනවා. දැන් මගේ අත, මේ මුළු ශරීර කූඩුවේ ඒ සාන්තයේ සිට පාදාන්තය දක්වා සියලු දේ මම. ඒතන් මම. ඊට පස්සේ මගේ කියන කොටස තව පහක් තියෙනවා බාහිර. ඒ නිසා අධ්‍යාත්මික පහයි, බාහිර පහයි, 10කින්ම බිමට බර වෙනවා. ඒක තමයි බිම්බර මාර සෙනඟ. අයින් වෙනකොට අධ්‍යාත්මික අර කායේ කායන පස්සේ, බහිද්දා කායේ කායන පස්සේ විහෙරෙත් මොකද? අර මාර සෙනඟෙන් අයින් වෙනවා. අර බිම්බරකමෙන් මිදී නිදහස්.
ස්වාමින් වහන්සේ මේ විඥාණයත් භවාංග සිතත් කියන එක එකක්ද දෙකක්ද?
දෙකක්. එකක් නෙමෙයි. භව අංග කියන එක මේ පස්සේ හදාගත්ත භවංග කියන වචනේ තියෙනවා ත්‍රිපිටකේ. නමුත් මේ අටුවාවල තියෙන අද ඔය භාවනා කරන භාවනා මධ්‍යස්ථානවල තියෙන භවංග කියන එක අර බුද්ධ දේශනාවේ තියෙන භවංග සිත නෙමෙයි. ඒක හුඟක් වෙනස් අර්ථයක් දෙන වචනයක් බවට අදපත් වෙලා. භව කියන්නේ මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන භව තමයි බුද්ධ දේශනාවේ තියෙන බව අතන බවාංග සිත කියන්නේ වෙන අර්ථයක් ඇතුව අටු ආකාරයෝ පස්ස කාලක උපනිෂද් ධර්මයට ගැලපෙන ආකාරයට හදාගත්ත වචනයක්.
චිත්තක්ෂණයකදී බවාංග චලන කියලා සිද්ධ වෙන ක්‍රියාකාරක
බවාංග චලන නෙමේ වෙන්නේ ජවන් ජවයක් අලුතෙන් උපදිනවා. දැන් මේ ජවයක් උපදින්න ඉස්සෙල්ලා මේක අභිධර්මයේ විග්‍රහයක් තියෙනවා. දැන් පළවෙනි එක මොකද්ද? චිත්තක්ෂණ 17ක් විග්‍රහ කරලා තියෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි මොකද්ද?
භවාංග චලන
භවාංග අභිධර්මයේ දන්න කෙනෙක් කියන්නකො පළවෙනි තුන මොකද්ද කියලා. ඈ සම්පටිච්චන සම්තීරණ තුනක් තියෙනවා. තුනේම තියෙන්නේ මොකද්ද? සං කියන්නේ මොකද්ද? රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අර පටිච්ච සම් දෙවෙනි එක සං පටිච්චන සම්තීරණ තුන්වෙනි එක. ඒ අනුවයි ජවයක්. ජවය කියන්නේ ආයි අර දැන් පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන වේගයේ වේදනාව ආවේගයේ චිත්තාවේගයේ මොකද්ද?
ජවය.
අවස්ථා 9කදී ජවය අර අවස්ථා 7කදී ජවය ක්‍රමානුකූලව වැඩි වර්ධනය වෙලා ඊට පස්සේ අවසානයේදී චුති එක අවසන් වෙනවා. මේ මේ අභිධර්මයේ විග්‍රහ කරලා තියෙන්නේ ඔය පටිච්චසමුප්පාදේ විග්‍රහ කරලා තියෙන්නේ එකයි. සං පටිච්චනුනේ නැත්නම්
සම්තීරණයක්
ගන්නෙ නැහැ. මේ කරුණු තේරුම් ගත්තේ නැත්නම් ඔය අභිධර්මයේ කියවගියව පාඩම් කරගෙන ලේඛනයක් ඇටියට ලියාගත්තට වැඩක් වෙන්නේ නැහැ. සම් තේරුම් ගත්තේ නැත්නම් ධම්මෝ සම්දිට්ඨිකෝ උනේ නැත්නම් සම්ම දක්ඛාතා තේරුම් ගත්තේ නැත්නම් සම්මා දිට්ඨියට පත් උනේ නැත්නම් ඔය අභිධර්මයේ ඉගෙන ගත්තයි කියලා සම් දැක ගන්න බැරි නම් ධර්මයක් දහමක් නිවනක් නැහැ. කටපාඩම් කරගන්න පුළුවන්, විභාගයට ලියන්නත් පුළුවන්, උපාධි ගන්නත් පුළුවන්. හැබැයි නිවනක් නම් නැහැ. සං දකින්න ඕන ධම්මෝ සම්දිට්ඨිකෝ දකින්න.
පළවෙනි ජවන් සිත
වැඩක් නැහැ. වේගය වේදනාව ආවේගය චිත්තාවේගය තියෙන එකම එක එන්න වර්ධනය වෙලා අවසානේ චුති වෙනවා. අවසන් වෙනවා.
අමාරු
ඒ ඔය පැත්ත තේරුම් ගත්තොත්. හැබැයි මේක ඇත්ත තේරුම් ගත්තට පස්සේ ඔය අභිධර්මයත් බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. හැබැයි අභිධර්මයේ ඉගෙන ගත්තොත් මේක තේරුම් ගන්න මේ ප්‍රායෝගික පැත්ත තේරුම් ගැනීම කිසිසේත්ම කරන්න පුළුවන් කමක් නැහැ. මේක මේ ප්‍රායෝගික පැත්ත නියම විදිහට තේරුම් ගත්තොත් ඔය අභිධර්මයේ හරියටම තේරුම් ගන්න පුළුවන් වචනයක් පාසා. දැන් කරන්නේ අර ග්‍රන්ථ ධූරය පුරනවා. අභිධර්මයේ තියෙන ඔක්කොම කටපාඩම් කරගන්නවා, හොඳට ලියනවා, විභාග පාස් කරනවා. හැබැයි මේකේ තියෙන අර්ථ ධර්මය, පරමාර්ථය, නිවනට උපකාර වන ආකාරය දකින්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ.
අවසරයි ස්වාමීන් වහන්සේ, මේ සූත්‍ර දේශනා සියලුම දේවල් අපිට මතක තියාගන්න අමාරුයි.
එකක්වත් මතක තියාගන්න ඕනේ නැහැ. මොකටද? වැඩක්ම නැහැ. මේ බුදුහාමුදුරේ එහෙම කිව්වේ නෑ මේ ඔක්කොම මතක තියාගන්න ඕන කියලා. දැන් බාහ්‍ය දාරු වීර්යතුමා නිවන් දැක්කා. ඔය මතක තියාගත්තද? ඔය අහලා තිබුණාද? නෑ. එකම එකයි මතක තියාගන්න ඕන. මොකද්ද? වර්තමාන මොහොතේ තමන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට කියන මුඛයට අරමුණු වන අරමුණ අස්ස කළ යුතුද? පස්ස කළ යුතුද? හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සත්ඳා බලා අස්සපස්ස ඕක විතරයි දැනගන්න ඕන. ඕක කර දැනගත්තා නම් ආයි ඔය ත්‍රිපිටකයේ පාඩම් කරන්නත් ඕනේ නැහැ. මේ කියන දේ එකක්වත් අහගෙන ඉන්නත් ඕනේ නැහැ. මතක තියාගන්න ඉන්න ඕනේ. හැබැයි වර්තමාන මොහොතේ තමන්ගේ ඔය කියන අරමුණු හැට මුඛායට අරමුණු වන අරමුණ හරියටම තේරුම් අරගෙන අස්ස කළ යුතුද, පස්ස කළ යුතුද, හේතුඵල ධර්මයට බහගල්පා ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ නාය විනයට බාගල පබල. ඒ දෙකම තියෙන්න ඕන. එකක් ඒත් එකක් හරියන්න හේතු බල ධර්මයට බහ ගලපා බැලීම ප්‍රමාණවත් වෙන්න ණය විනයට සසඳා බලන්නත් ඕන දෙකම දෙකම තියෙන්න ඕන එකයි ආනපාන සත්‍ය සමාධිය පිහිටනවා කියන්නේ එහෙමසක් මේ කියන දේවල් මතක තියාගෙන කටපාඩම් කරගෙන ඔය ලියා ගන්න මොකවත්ම ඕනේ නැහැ අවසාන වශයෙන් මොකද්ද කරන්න ඕනේ අර තමන් දැන් ජීවත් වෙන කාලේ හැබැයි වර්තමාන මොහොතේ නේ ඒක වර්තමාන මොහොතේම අසපස කරන්න ඕනේ. තව විනාඩියක් පරක් වුණොත් අසපස කරලා නැත්නම් සමුදේ අනුසේ බිහි වෙලා ඉවරයි. ඉවර වුණාට පස්සේ අසපස කරන්න සමුදේ නිරෝධ කරන්න බෑ.
කරතර
අවසරය රහතුන් වහන්සේ විඥාණයට ආයුෂ දවස් 7ක් කියන නිසා කර්ම බීජ සකස් වීම ගැන කෙසේද මට ටිකක් පැහැදිලි.
නෑ 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 විඥාණයට ආවිසක් එහෙම එකක් නෑ.
අර විඥානය සකස් කරන දවස් 7ක්
ආහාර නෑ නෑ නෑ. විඥානේ මියදෙනවා විඥානේට දවස් 7ක් ආහාර නොදුන්නොත්.
දුන්නොත්.
විඥානේ ආහාරය මොනවද? අනුසය. අනුසය නොදුන්නොත් දවස් 7කින් විඥානය මියදිලා යනවා කියලා චක්ක සූත්‍රයේ පැහැදිලිව කියලා
තියෙනවා. ඒක කර්ම බීජ සකස් වීමක්
ඒක. කර්ම බීජ සකස් වෙන්නේ පස්සේ.
පස්සේ.
අනුසය තියෙනවා නම් විතරක් කර්ම බීජ උත්පත්ති බීජ විඥාන බීජ සියලු දේ සකස් වෙනවා.
කරතර අරහතුන් වහන්සේ මේ ගිහි ජීවිතයේ ගත කරන අපේ භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍යයි. එහිදී ඇඳුමක් හෝ තෝරා ගැනීමේදී වටිච්ච නොවේ කොහොමද අපි ඒක තෝරන්නේ?
ඒක ඉතින් තමන්ගේ අවශ්‍යතාවයට අනුව අවශ්‍ය තැනට අවශ්‍යතාවයට අනුව ඇඳුමක් ගැනීම වරදක් නෑ. තමන්ගේ සල්ලි තියෙනවා නම් තමන්ට මගුල් ගෙදරක යන්න ඕන නම් මගුල් ගෙදරට ගැලපෙන අඳුර ගත්තට කම නැහැ. හැබැයි මගුල් ගෙදරට ඇඳුම මරණ ගෙදරට අඳින්න බෑ. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ මරණ ගෙදරට යන්න ඒකට ගැලපෙන ඇඳුම නැත්නම් මගුල් ගෙදරට මේ හදාගත්ත ඇඳුම ඇඳගෙන යන්න බෑනේ. ඉතින් ඒකට ඇඳුමක් ගන්න ඕනේ. ඒ නිසා ඒකත් ආනපාන. සියලු දේ ආනපාන. අස්සපස්ස හැම දෙයකම අස්සපස්ස තියෙනවා.
ගෞරවනීය අරහතුන් වහන්සේ එක් උදාහරණයක් මගින් අපි පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු කරනකොට ආනපාන ගලපා ගන්න හැටිත් විනය අවිනයට ගලපා ගන්න හැටිත් හේතුඵල ධහමට ගලපා ගන්න අයුරුත් එක් උදාහරණකින් ඒ කරුණ තුනට ගලපලා තේරුම් කරගන්න කැමැත්තෙන් ඉන්නවා.
ඔව් දැන් ඔන්න අපි හිතමු තමන් දැන් ගෙදර වැඩ කරමින් ඉන්නවා. ඈ උයමින් ඉන්නවා. උයමින් ඉන්න වෙලාවේ එකපාරට ගෑස් ඉවර වුණා. ඈ දැන් ගෑස් ඉවර වුණ ගමන් එනවා වේගයක්. එනවද නැද්ද? දැන් කාටද බනින්නේ? දැන් තරහා යන්නේ කායකද? අර ගෑස් ගේන මහත්යත් එක්ක. දැන් මේ වෙලාවේ අපි නියම නිවැරදි විදිහට ආනපාන සතියෙහි ඉන්නවනම් අපි ඉවසලා විමසලා අපි තරහා ගන්න එක හරිද? නැහැ. දැන් අපි ඒකටත් එයාටත් වැඩ වැඩි ඒකින්ද මෛත්‍රී කරන්න ඕන. මේ වෙලාවේ අපි මේකට මේ වේගයක් තරහක් ආවේගයක් ගන්න එක හරි නැහැ. මෛත්‍රී කරන්න ඕන. අපේ හිත නිවා ගන්න ඕන. ඒ අනුව අමේ තරහ දැන් අර ගෑස් ඉවර වුණ ගමන් හිතේ තරහාවේ මොකද හේතුව? අර මහත්යා නිච්ච කරගෙන. මහත්යා තමයි මේකේ අයිතිකාරයා. මේක ගේන්න ඕනේ කවුද? එයයි මේකේ වගේ ගේම කරන්න ඕන. ඒක නිච්ච වෙලා සුඛ වෙලා ආත්ත වෙලා. අර නිච්ච වෙච්ච සුඛ වෙච්ච ආත්ත වෙච්ච එක අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා. ඒකෙන් මිදී නිදහස් වෙන්න ඕන එතන ආනපාන. මේකට නිබ්බිදා වෙන්න ඕන. මොකටද? අර ගෑස් එකට දැන් බැඳිලා තියෙන්නේ. අර මහත්යා මේ ගෑස් එක ගේනවා කියන එකට බැඳිලා තියෙන්නේ. ඒක අනිසිතෝච විහෙරති නචකින්ජි ලෝකේ වුණාම අර නිබ්බිදා කියන தත්වයට පත් වෙනවා. නොබැඳෙනවා. ඒ අනුව උපාදානය කරගන්න පටි නිසග්ග වෙනවා. මේ සියලු දේ ඔය කාරණේ ඔය ගෑස් එක ඔය කර්මස්ථානේ හොඳටම ඇති. ඒක එකක්. ඒ වගේ හැම දෙයකටම ඇහෙන් දකින්න කහෙන් අහන නාසයෙන් ගන්න මේ ගෙදරේ දිනදා වැඩ කටයුතු කරන හැම අවස්ථාවෙම අපිට දැන් අපි හිතේ තියාගෙන ඉන්නවා අරයටයි මේ වගකීම. ඈ එයා මේක ගේන්න ඕන හොයලා බලන්න ඕන මේක ගෙනාවේ නැහැ බැලුවේ නැහැ මේකට දැන් අර තමන්ගේ හිතේ ඇති වෙලා තියෙන නිච්ච සුඛ අත් බැඳීම උපාදානයක් තියෙනවා මේ සියලු දෙයින් තමන් ඉවසලා විමසලා ඒ හිතේ තියෙන නිච්ච බව සුඛ බව අත් බව අයින් කළා අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිබ්බිදා කියන තත්වයට පත් වීම සමා නොබැඳීම තමයි වෙන මොකක්වත් ඇත්ත යථාවාදී තථාකාරී ලෙස සතාවාදී යථාකාරී ලෙස තේරුම් ගන්න ඕනේ ගෑස් එක ඉවර වෙනවා මේක තේරුම් ගත්තට පස්සේ කාටවත් වගකීම් පවරලා හරියන්නේ නැහැ සබ්බේ ධම්මා අනත්තයි ගෑස් එක හදාකල් පාවිච්චි කරන්න බෑ
ගරු ස්වාමීන්
ඔව් ඉවසීම විමසීම සහ සැනසීම එකම තමයි
ගරු ස්වාමීන් වහන්සේ අවසරයි අර භවංග සිත ගැන ප්‍රශ්නයක් අහපු නිසා මට මතක් වුණේ අපි අහලා දෙනවා දැන් ඉංග්‍රීසි භාෂාවෙන් subconscious mind and conscious mind කියලා
ඔව්
යටිසිත සහ උඩුසිත වශයෙන්
ඒවා තියෙන්නේ මේ භෞතික ලෞකික මනෝවිද්‍යාවේ මිසක් බුද්ධ ධර්මයේ යටිහිත උඩුහිත කියලා එකක් නෑ තියෙන්නේ අර දීගංවා රස්සංවා දීගංවා කියන්නේ දීර්ඝ සංසාරයේ අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන පවත්වාගෙන එන සිත ඒක තමයි අටිචිත හැටියට උඩට එන්නේ. රසංවා කියන්නේ අලුතෙන් පුරුදු කරගන්න, වුණු කරගන්න, එකතු කරගන්න ගති. ඒ මිසක් යටිහිතක්, උඩිහිතක් කියලා එකක් බුද්ධ දේශනාවේ නෑ. ඒක මේ නවීන මනෝවිද්‍යාවේ තියෙන භෞතික වචනයක්, ලෞකික වචනයක්. බුද්ධ දේශනාවේ එහෙම හිත් දෙකක් නෑ. හිත් තියෙන්නේ එකයි.
එතකොට ස්වාමිනසර ආසය තැන්පත් වෙලා
ඒක අනුසය හැටියට උපදිනවා ආසය හැටියට තැන්පත් වෙනවා
ඒ එකම සිත තුළ සිදුවෙනවාද
එකම චිත්ත සංතානයක මිසක් දෙපොලක පවතින්නේ නැහැ නෑ රැඳෙන්නේ නැහැ දැන් මේ අනුසය කියන්නේ අනු කියන්නේ අලුතෙන් ගොඩ ගහගන්න එකතු කරගන්න දේ ආසය කියන්නේ ගොඩ ගහගත්ත අනුසය ගිහිල්ලා තැන්පත් කර මේ සය කියන වචනේ තේරුම් ගන්න ඕනේ මාගදී වචනයක්. මොකද්ද වචනේ? සයන්න යයන්න සය. දැන් යම් තැනක යමක් රැඳෙනවා නම් එකතු වෙනවා නම් එතෙන්ට කියනවා සය කියන වචනේ. ජලය යම් තැනක එකතු වෙනවා නම් එකතු කරනවා නම් රැඳෙනවා නම් එතන කියනවා ජලා සය. ඒ වගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල යම් යම් දේ එකතු වෙන තැන් කීයක් තියෙනවද? කර්ජකයේ සහ මනෝමයකයි. කර්ජකයේ තියෙනවා අපි කන ආහාර ගිහිල්ලා එක්රස් වෙන තැන ආමා සය. පිත්තා සය. අඥා සය. මුත්‍රා සය. ගර්භා සය. මේ ඔක්කොම කර්ජකයේ තියෙන යම් යම් දේවල් එකතු වෙන තැන් සය කියලා. මනෝමය කයේ අපි අර අනුසය හැටියට ගත්ත දේවල් මේ කර්ජ කය නෙමේ රැඳෙන්නේ එකතු වෙන්නේ කොට ගහන්නේ කොහෙද මනෝමය කයි ඒවා අනුසය හැටියට ගත්තහම ආසය හැටියට අපි කොටස් හතරකට බෙදිනවා දිත්තාසය කාමාසය භවාසය අවිද්‍යාසය නමුත් එකයි තියෙන්නේ හතරක් නෑ හතර විදිහකට ක්‍රියාත්මක වෙන ඉතින් ඒක නිසා අනුසය ගත්තේ නැත්නම් ආසය එකතු වෙන්නේ නැහැ. ආසය කියන දේ සබ්බේ ධම්ම අනත්තාදීනේ. ආසය කියන දේ තියෙන දවස් 7යි ජීවිතේ. වයස තියෙන්නේ දවස් 7කින් ඉවරයි. අලුතෙන් ගන්න නිසා අර ආසය දිගින් දිගටම මේ ගමන තුල කල්ප කාලාන්තරයක් තුල ඔය පාත්වගෙන ආවා.
තියෙන ප්‍රශ්නයක් දුරු ස්වාමීන් වහන්සේ. එතකොට කර්ම බීජ අපි කියන ආත්ම
කර්ම බීජ කියන්නේ නැවත ඔය ආශය අනුසයම තමයි. දැන් ඒක වෙනම වචනයක්. දැන් මේක අර අනුසය ගත්තාම ඒවා ගති හැටියට තන්පත් කරනකොට ඒකට අපි කියන විඥාන බීජ. එකතු කරගන්න විඥාන ආහාර සඳහා ඒක නිසා එතන විඥාන බීජ. ඒවා තන්පත් කරගත්තාම ඒවා කර්ම බීජ. ඒ කර්ම බීජ අර උපද්යති උපාදෝ කියන පැල කරන්න ගියාම ඔක්කන්ති කරන්න ගියාම ඒක උප්පත්ති බීජ එකම දේ අවස්ථා තුනකදී සක් එකතු කරගන්නකොට විඥාන බීජ තන්පත් කරගන්නකොට කර්ම බීජ ඒකෙන් යමක් අලුතෙන් උපද්දවා ගන්නකොට ඒක උප්පත්ති බීජ එකම දේ තමාර අනුසය ආසය හැටියටත් කිව්වේ මේ එකම දේ නොඑක් වචන වලින් නොඑකුත් අවස්ථාවල ඒ ක්‍රියාකාරකම් අනුව විග්‍රහයක් කරලා තියෙනවා බුද්ධ දේශනාව.
අවසරයි
ගෞරවනීය සායනහස ගාථා තියෙනවා රමණීයානි අරඤ්ඤානි යත්න රමති ධනෝ කියලා. මෙතෙන්දිත් මේ අරඤ්ඤානි කියන්නේ අර අරඤ්ඤ ගතවා කියන එකේ තියෙන තේරුමද?
ඔව් ඒකම ඒකම තමයි. අරඤ්ඤානි කියන්නේ ඒකම තමයි. අපි මේක රණබිමක් කර ගැනීමෙන් වැළකෙන්න ඕන. අරඤ්ඤා නී. නී කියන්නේ නිදහස් වෙන්න ඕන නැති කරගන්න.
අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස මේ මගේ ප්‍රශ්නේ මේකයි. දැන් මේ ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනාවන් වල කොහෙදි හරි දකින්නට ලැබෙනවද? එසේනම් මේවා මොනවාද?
අපොයි තියෙන නක්කත් සූත්‍රය අර කිං කරිෂ්‍යති තාරකා කියලා මේ කියපු දේවල් එදා බුදුහාමුදුරුවෝ හිටිය සමාජයේ බොහෝම මණික විද්‍යාව, නක්ෂත්‍ර විද්‍යාව, ජ්‍යොතිෂය ඔය සියලු දේ තිබුණා. බුදුහාමුදුරුවෝ ඒවා එකක්වත් මේ බැහැර කළේ නැහැ. හැබැයි එකක්වත් උපාදානය කරගත්තෙත් නැහැ. ඒ නිසා තමන්ගේ හිතේ තියෙන පිරිසිදු බවයි බුදුහාමුදුරුවෝගේ සුබ නිමිත්ත මොකද්ද? තමන්ගේ හිතේ ඇති වුණු රාගයෙන්තර, ද්වේෂයෙන්තර, මෝහයෙන්තර අවස්ථාව තමයි හොඳම සුබ නිමිත්ත. ඔය නක්ෂත්‍රයේ බල්ලා සුබ හෝරාවක් හොයන්න පුළුවන් කමක් නැහැ. ඒකයි බුදුහාමුදුරන්ගේ ධර්මය. මේ හේතුඵල ධර්මයමයි එතෙන්දි තියෙන්නේ. හේතුව චේතනාව යහපත් නම් හොඳ සුබ නිමිත්ත සියලු පෙරමග ලකුණටත් වඩා සුබ නිමිත්ත ලැබෙනවා කියලා තියෙනවා.
පින්වත් ස්වාමීන් වහන්ස අර ගෑස් එක සම්බන්ධව ගත් උදාහරණයේදී තරහවක් එන විටම එය අපි දැනගත යුතුද නැත්නම් ඊට කලින් එය අවබෝධ කරගත යුතුද?
දැන් ගෑස් නැති උනායි කියලා දැනගත්තාම තරහ එන්නේ.
ඔව් ඒ තරහ ආපු ගමම එය සමුදේට යනවද?
තරහ ආව ගමම්ම මේ කාගේ හිතේ තිබිලාද මේ තරහ ආවේ?
තමන්ගේ.
කාගේ හිතේද නිච්ච වෙලා තිබුණේ?
තමන්ගේ.
තමන්ගේ හිතේ. එතකොට කාය හිතද පිරිසිදු කරගන්න ඕන අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා? තමන්ගේ හිත. එතකොට අර දැන් ගෑස් ගේන්න මේ බලධාරියෙක් ඉන්නවනේ. එයා එක්කයි තරහ වෙන්නේ. ගෑස් එක එක්කයි තරහ වෙන්නේ. එතකොට ගෑස් බල ගේන පුද්ගලයා තමන්ගේ ස්වාමි පුරුෂයව මහත්යව එක්ක කවුරු හරි වෙන්න පුළුවන්. එයාත් එක්ක තරහ වෙන්නේ තමන්ගේ හිතේ මේ නිච්ච වෙලා මේ සුඛ වෙලා අත් වෙලා තියෙන නිසයි මේක. ඒක නිසා තමන්ගේ හිත පිරිසිදු කර ගැනීමයි අනිච්ච දුක්ඛ අනාත්මෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධා පටිණිසග්ග කියන තත්ත්වයෙන්
කළා. නෑ ඒ මේ තරහව එනවත් එක්ක මේ සමුදේ වෙනවද කියලා.
තරහ ආවොත් සමුදේ වෙනවා. තරහ ගත්තොත් තරහ දිගේ සංචේතන චිත්ත වීති පැවැත්වුවොත් මොකද වෙන්නේ? අර ජවන් සිත් පැවැත්වුවොත් අර පටිච්චන වෙනවා.
ඊට කලින් අපි තේරුම් ගත යුතුයි නේද?
ඊට කලින් අපි මේක අහලා දැන් දැනගන්න මෙන්න මෙහෙම එකක් වෙන්නවා. මේක වෙන්න හේතුවක් දැනගන්න ඕනේ. හේතුව අයින් කරන්න පුළුවන් කමන්න ඕනේ. හේතුව මොකද්ද? නිච්ච සුඛ අත්ත වෙන මොකක්වත් නෙමෙයි. මේක අසීමාණෙන් නිච්චයි සුඛයි අත්තයි කියන තීරණයක් අරගෙන අනිසිතෝජ විහෙරති නචකින්ච ලෝකේ උපාදීරි කියන්නේ ඒකේ අනිත් පැත්ත. හොඳයි එහෙනම් මං හිතන්නේ දැන් වෙලාව හුඟක් හවස වේගෙන එනවා. එහෙමනම් අදට මේ ධර්ම සාකච්ඡාව නවත්වනවා. තව තියෙනවානේ හුඟක් දේවල් කතා කරන්න. හෙට අනිද්දායින් අනිද්දා දවස් 4-5ක්. එහෙමනම් ක්‍රමානුකූලව මේ ආනපාන සති සමාධියේ පිහිටන්නට අවශ්‍ය සියලු කරුණු පදනම සියලු මූලික කරුණු තේරුම් ගත යුතුයි. තේරුම් ගත තරමට හැම අවස්ථාවකම ජීවිතේ කටයුතු කරන සියලුම අවස්ථාවල මේ නිවැරදිව බෞද්ධරා දමන්නට උපකාර වන ආකාරයට අනිත්‍ය දුක්ඛ අනාත්ත මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. නිබ්බිදා කියන தത്വෙට පත් වෙන්න උපකාරක ආකාරයට. ඉතින් ඒක නිසා මේ ඒකායන මාර්ගයේ විග්‍රහ කරපු සූත්‍රයේ වෙන මොකක්වත් තේරුම් නොගත්තත් මේ ආනපාන සති පබ්බේ විතරක් නිවැරදිව තේරුම් ගත්තත් ඕන කෙනෙකුට සතර සතිපට්ඨානය පූර්ණ කරගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එතාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා උදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබාන පත්තිය. හොඳයි, සියලුම දෙනා එකක් බොහොම දැඩිසේ අවධානයට ගන්න ඕන. අද උදේ අර කරුණු හතරක් විග්‍රහ කළා. රාත්‍රී නින්දට යන්නට පෙර ඒ තම තමන්ගේ ඥාතීන්ට සමාවර්ගන මෛත්‍රී කරලා පින් අනුමෝදන් කරලා පින් පවරලා ඒ අයවත් මුදවා නිදහස් කිරීමට කැපකොට පින්දී නිදාගන්නට අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. මේක අමතක කරන්න එපා. ඒ සියලු දෙනා තමන්ගේ ඥාතීන් තමන්ගෙන් පින් බලාපොරොත්තු වෙනවා, මේ වෙලා ඉන්නවා. ඉතින් ඒක අවධානයෙන් තේරුම් අරගෙන ඒක කරන්න ඕන. හොඳයි, එහෙනම් සියලු දෙනා